साधु साधु साधु। உதய கவுரு தமங் இன்ன ஏரியாவுட்டு சிஜபிட்டு ஆகணும் இன்ன ஏரியாவு நமங்கு மனசு என்ன மம மே மோத்தே இந்தகன் இன்னே கீழ இன்ன ஏரியாவு தமங்கு மனசு என்ன மே மோத்தே அப்பி சிறுது நாம மே வாடி விழா தம்பத் விழா பலா பொறுத்து என்னே லோத்ரா பாகியவத் බුදුරජාන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්ටයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ තාම කලාතුරකින් උන්වහන්සේගේ ධර්මයක් මේ ලෝකේ පවතින්නේ තාම කලාතුරකින් ඒ ධර්මය දේශනා කරන අය පහළ වෙන්නේ තාම කලාතුරකින් ඒ ධර්මය සෙවනය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය ලෝකේ පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින් මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා උන්වහන්සේගේ ධර්මය මේ ලෝකේ පවතින කාලය තුළක අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා ඒ ධර්මය අපිට සෙවනය කරන්නට භාග්‍ය වාසනාව උදාපත් වුණා එතකොට මේ ලෝකේ ඒ පරම දුර්ලභ කාරණා අපිට සම්මුඛුණා අපි ලැබුවා වූ මේ උතුම් ලාභය මේ වාසනාව තව කොතෙකුත් දවසක් අපිට පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපිට කාටවත් කියන්නට බෑ හේතුව ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තන අගක තියෙන පිණිබිඳක් වගේ තන අග තියෙන පිණිබිඳ වහාම වෙනස් වෙනවා ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන් අපේ ජීවිතයත් එහෙමයි ඕනම මොහොතක මේ ජීවිතේ මරණයට පත් වෙන්නට පුළුවන් ඒ වගේම මේ ජීවිතේ ගත්තාම කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ කඳු මුදුනෙන් ගලන ගංගාව හැම මොහොතේම පහළටයි ගලන්නේ කිසිම මොහොතක් නතර වීමක් නැහැ අපේ ජීවිතයත් එහෙමයි උපන් දවසේ ඉඳලාම අපි කමකමී ජීවිතේ ගලාගෙන යන්නේ මරණයටයි කිසිම දවසක් කිසිම මොහොතක් නතර වීමක් නැහැ වගේම ජීවිතේ වදකේට නියමුණු ගවයෙක් වගේ ගවයෙක් වදක ස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි අපේ ජීවිතයත් එහෙමයි මේ ගෙවන හැම දවසක්ම පාසාම රාත්‍රියක් පාසාම පැයක් විනාඩියක් තප්පරයක් පාසාම අපි එකමක් කමින් පියමන්න ගන්න මරණයටයි ඒ වගේම ජීවිතය කියන්නේ දී ඇඳීරක් වගේ දී ඇඳීර වහා මැකෙනවා වගේ අපේ ජීවිතයත් යම් මොහොතක මැකෙනවා මරණයෙන් මැකී යනවා ඒ දී ඇඳි ඉර මැකුණට පස්සේ කවදාකවත් පේන්නේ නැහැ වගේ ජීවිතයත් එහෙමයි මේ මරණයෙන් අය මේ ජීවිතයේ කවදාකවත් දකින්නට හම්බෙන්නේ නැහැ මේ විදිහට ගත්තහම ජීවිතය කියන්නේ කිසිම හයියක් හත්තයක් නැති වේගේ මරණය කරා ගලාගෙන යන මරණය කරා පියමන්නගෙන මරණය මෙකී යන ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ මේ මරණය අපිට නොඑක හේතුන්ගෙන් මුල් කරගෙන අපිට සම්මුඛ වෙන්නට පුළුවන් කන බොන ආහාර පාන ටික වස විස වුණොත් මැරෙන්න පුළුවන් සතෙක් සර්පිය දෂ්ට කරොත් මැරෙන්න පුළුවන් යනිනකොට පය හැපිල ලිස්සල වැටුනොත් මැරෙන්න පුළුවන් තුන් දොස් කිපුනොත් මැරෙන්නට පුළුවන් මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලක් වෙලා මැරෙන්න පුළුවන් බාහිර විපත්ති කරදර මුල් කරගෙන මැරෙන්න පුළුවන් පරිහරණය කරන දේවල් මුල් කරගෙන මරණයටපත් වෙන්නට පුළුවන් මේ වගේ නොයෙක් හේතුන්ගෙන් ජීවිතයේ ඕනම මොහොතක මරණයටපත් වෙන්නට පුළුවන් ඒ නිසා අපේ ජීවිතයේ තාවකාලිකයි මරණය කියන්නේ කාන්තයෙන්ම උරුමය දෙයක් අපි මේ දුර්ලභව ලැබුවා වූ අවස්ථාව කොයි මොහොතේ අපිට ගිලිහිලා නැති වෙලා යාවිද දන්නේ නැහැ ඉතින් මේ මොහොතේ මේ දවස් කීපය තුළ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් අවවාදයන් අනුශාසනාවන් ශ්‍රවණය කරන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා පුහුණු කරන්න හැකියාව ලැබිලා තියෙනවා ඒ අපේ ජීවිතයේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන් අවසාන දවස වෙන්න පුළුවන්. ඒ නිසා අපි තාමත්ම හොඳින් බාහිර කිසි දෙයකට මේ මනස යන්නට නොදී තාමත්ම හොඳ සිහිය වීර්ය ඇති කරගෙන මේ මොහොතේ බුදුරජාන් වහන්සේගේ අවවාදන ශාසනාවන් ශ්‍රවණය කළා, ඒවා සිත්ති දරාගෙන මේ ධර්මය අවබෝධ කර ගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි බුදුරජාන් වහන්සේගේ ඒ අවවාද අනුශාසනා ශ්‍රවණය කරන්න කවුරු සාදුකාරයක් පාතු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලෞතර භාග්‍යවත් බුදුරජාන් වහන්සේ උපමාවත් දේශනා කළ තියෙනවා. ඈත පිටිසර නගරයක් තියෙනවා. මේ නගරය ඉන්නවා නගරේ ස්වාමී කෛතිකාරයෙක් ඉන්නවා. මේ නගරේ ස්වාමියා ඉතාම දුර්වල කෙනෙක්. ඒ නිසා මේ නගරේ ඉතාම අකාර්යක්ෂම දුර්වල නගරයක්. ඒ නිසා මේ නගරේ ස්වාමියාගේ තියෙන මේ දුර්වලතා දෙක නැති කරන්න පණිවිඩ කරුවෝ දෙන්නෙක් යවනවා. මේ පණිවිඩ කරුවෝ දෙන්න ගිහිල්ලා මේ නගරේ ස්වාමියාගේ තියෙන දුර්වලතාවයන් නැති කරලා දානවා. පළවෙනි දුර්වලතාවයේ තමයි මේ නගරේ ස්වාමියා එක තැනක ඉන්නේ නැති, නොඑක් දේවල්ට ඇලුම් කරන, නොඑක් නොඑක් පුජ්‍යලයන් ඇසුරු කරන කෙනෙක් බවට පත්වන, ඒ වගේම ඉතාම ඥානීය නුවණ නැති බොහොම දුර්වල කෙනෙක් මේ නගරේ ස්වාමියා. ඉතින් මේ පණිවිඩ කරුව දෙන්න ගිහිල්ලා මේ පළවෙනි කෙනා ගිහිල්ලා මේ නගරේ ස්වාමියා නොඑක් තැන්වල ඇවිදින ගති එයාගේ තියෙන නොසන්සුම් භාවයන් නැති කරලා සංසුම් පුජ්ජලී කරනවා. දෙවෙනි පණිවිඩ කරුව ගිහිල්ලා මේ නගරේ ස්වාමියාගේ ට ඥානීය නුවණ අවබෝධය කීට ඇති කරලා දෙනවා. එයා පිළිබඳව අවබෝධයක් ඇති කරලා දෙනවා. ඇසුරු කරන අය පිළිබඳව, එයාගේ වටිනාකම, මේ හැම දෙයක් පිළිබඳව ලොකු අවබෝධයක් ඥානයක් නුවණක් ඇති කරලා දෙනවා. ඒතර කාලයක් යනකොට මේ නගරේ ස්වාමියාගේ අර දුර්වලතා දෙක නැතුණාම ඒ නගරේ තාම සමෘද්ධිමත් නගරයක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේක උපමා කතාවක්. මේ උපමා කතාව වගේ අපේ ජීවිතයේ කියන්නේත් නගරයක් හැටියට දේශනා කරනවා. ඉතින් මේ අපේ ජීවිතයේ නැමැති නගරේ ස්වාමියා අයිතිකාරයා තමයි මේ මනස හිත කියන දේ. ඉතින් මේ නගරේ ස්වාමියාගේත් අර වගේම දුර්වලතා දෙකක් තියෙනවා. මේ මනස හිත කියන දේත් එකම තැනක එක අරමුණක හොඳ දේක පවත්වීමේ හැකියාවක් නැහැ. දකින දකින අරමුණ කරා දුවන ස්වභාවයක් මේ මනසේ තියෙනවා. ඒ වගේ මේ මනසටත් ඥානය නුවණ කියන දේ නැහැ. ඒ නිසා නොඑක් දේවල්ට බුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ මනසේ තියෙන මේ දුර්වලතා දෙක නැති කරන්න පණිවිඩ කරුව දෙන්නෙක් යවන, ඒකට උන්වහන්සේ පෙන්නනවා සමත විපස්සනා භාවනාව. මෙන්න මේ සමත විපස්සනා භාවනා දෙක මේ මනසට යොමු කරාම මේ තියෙන දුර්වලතා දෙක නැති කරාම මේ ජීවිතයත් දුකින් දුන්නසින් තොර ඉතාමත්ම සංසුන් සාමකාමී ජීවිතයක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මනසේ තියෙන මේ දුර්වලතා දෙක නැති කරන්න තමයි අපි මේ සමත විපස්සනා භාවනා දෙක දිනු කරන්නේ. එතකොට සමත භාවනාවෙන් තමයි මේ හිතේ කලබල ගතිය, නුසන්සුම් ගතිය, නොයේ දේවල්ට ඇලි ඇලි යන ගතිය, මේ සියල්ලම නැති කරන්න අපි සමත භාවනාව උපයෝගී කරගන්නවා. විපස්සනා භාවනාවෙන් තමයි මේ හිතට අවශ්‍ය ඥානීය නුවණ වැටහීම තේරු ගැනීම සියල්ලම ඇති කරලා දෙන්නේ. එතන මෙන්න මේ සමත විපස්සනා භාවනා දෙකම එතකොට මෙන්න මේ විඥානේ මනස කියන දෙයට තමයි අපි ඇති කරලා දෙන්නේ. ඒ නිසා මේ හිත කියන දේ අපි හොඳට අවබෝධ කරගෙන තමයි මේ සමත විපස්සනා භාවනා දෙකම දිනු කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්න මේ මනස හිත කිරදී බොහොම දුර්වලතා ගොඩාක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට මේ හිත කියනකොට එකපාරටම අපිට දැනෙන දේ තමයි හිත කියන්නේ මගේ දෙයක් හැටියට. මගේ හිත කියලා අපි නිතරම කියන්නේ. ඒතර භාවනාවට අපි අවතීන වෙනකොට හිත පිළිබඳව අපි දකින්න ඕනේ හිත අපිට ඕන ඕන විදිහට පාලනය කරන්න පුළුවන් අයිති දෙයක් නෙවෙයි. එතට අයිති දෙයක් හැටියට අපි මේ හිත බාරගත්තොත් එහෙම මේක අපිට ඕන විදිහට ඒක හසුරුවා ගන්න බැරි වුණාම අපිට ගොඩක් දුක, දුම්නස, පීඩනය, පසුතැවීම, කලකිරීම ඇති වෙනවා. ඒ නිසා භාවනා ආරම්භයේදීම අපි දකින්න ඕනි මේ මනස විඥානයේ කියන දේ, හිත කියන දේ අපිට ඕන ඕන විදිහේ පාලනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒක අනාත්ම දෙයක් හැටියට අපි අවබෝධ කරගන්න ඕනි. හේතු සකස් වීම තුළ සකස් වෙන දෙයක් මිසක් අනසක කියන දේ තුළ පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනසක තුළ පවත්වන්න පුළුවන් නම් අපි මෙලහට හිත හදාගෙන ඉවරයි. මොකද අපිට පොඩි අනකිරීමක් කරන්න විතරයි තියෙන්නේ. මේ විදිහට ඉන්න කිව්වහම ඉන්නවා. නමුත් අපිට ඕන ඕන විදිහට අනකිරීමේ අයිතියක් නැති නිසා තමයි කොච්චර වෙහෙස මහන්සුණත් හදන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ බලය කියන දේ පාවිච්චි කළා මේ මනස කියන දේ හැදීමේ හැකියාවක් නැහැ. හේතුව අයිතියක් නැති නිසා. ඒ වගේම හිතේ බොහෝ දුර්වලතාවයන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන්. මේ හිත කියන්නේ නිතරම පන්දනං කියන්නේ හෙල්ලෙන දෙයක්. දැන් අපි දන්නවා හෙල්ලෙන දෙයක් අපි එකපාරටම අල්ලන්න හැකියාවක් නැහැ. ඊටාත්ම අපි සංසුන් වෙන්න ඕනි. ඊළඟට ඉවසීම කියන එක තියෙන්න ඕනි. ඒතර තමයි අපිට වේගවත් හෙල්ලෙන දෙයක් අපිට අල්ලන්න පුළුවන්. නමුත් ගිහිල් එකපාරට හදිස්සියේ ඇල්ලි අල්ලන්න හැකියාවක් නැහැ. මේ මනස කියන්නේත් ඒ වගේ ඊටාත්ම චංචල එකක්, හෙල්ලෙන දෙයක්. ඒතේ නිසා ඊටාත්ම සිවුම් වෙන්නට ඕනි මේ මනස අපිට අල්ල ගන්න. ඒ වගේම හිත කියන්නේ ඉතාමත්ම චපල දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. චපලයි කියන්නේ ස්ථිරත්වයක් මේ මනසට නැහැ. දැන් සමහර අය ඉන්නවා මේ ස්ථිර වචන ප්‍රකාශ කරන්නේ, ස්ථිර විදිහට වැඩ කරන්නේ. ඒතර අපි මේ වගේ අය පිළිබඳව ලොකු විශ්වාසයක් පවත්වන්නේ නැහැ. බැරි වෙලාවක් ඒ වගේ කෙනෙක් එක්ක අපිට යම් අවස්ථාවක වැඩක් කරන්න ලැබුණොත් එහෙම අපි විශ්වාසයක් ගොඩාක් ගොඩනගා ගන්නේ නැහැ. මොකද කියන වෙලාවට සමහරට එන්නේ නැති වෙන්න පුළුවන්. කියන දවස් ප්‍රමාණය ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නේ. මොකද අපි දන්නවා පුජ්‍යලයා කවුද කියලා. ඒතර ආන්නේ වගේ තමයි මේ මනස කියන්නේ ඉතාමත්ම ඉක්මනින්ම වෙනස් වෙන එකක්. හිතගෙන කියන ලහු පරිවත්තං චිත්තං, හිත කියන්නේ ඉතාමත්ම වේගෙන් පෙරළෙන එකක්. මේකයි. ඒ නිසා ස්ථිරත්වයක් නැහැ. කොච්චර කරුණු කියලා මේ කැමති කරගත්තත් ඒ ස්වභාවය කොයි වෙලේ නැති වේද දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි බණ භාවනා සඳහා මේ මනස යොමු කරගන්න. නමුත් සුළු වෙලාවක් යනකොට ඒ ස්වභාවය සම්පූර්ණ අමතක වෙලා යන ගතියක් තියෙනවා. ඒ නිසා හිත කියන්නේ ඉතා ඉක්මනින්ම වෙනස් වෙන එකක්. ඒ නිසා මොන විදිහට කරුණු කිව්වත් මොන දේවල් වලින් තියාගන්න අපි මහන්සි ගත්තත් නමුත් හිත ඉක්මනින්ම වෙනස් වෙලා යනවා. ඒ හිතේ තියෙන ස්වභාවයක්. ඉතින් ඒ දුර්වලතාවය අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒතර අර දුර්වල පුජ්‍යලයක එක වැඩක් කරනකොට අපි එයාගේ ස්වභාව හඳුනගත්තාම අපි කලබල වෙන්නේ, අපි දුක් වෙන්නේ, කේන්ති ගන්න, පසුතැවෙන්නේ. මොකද අපි දන්නා එයාගේ හැටි. ඒක කාට කිව්වත් කියන්නේ එයාගේ තින් හැමදාම ওই ගතිය තමයි කියන්නේ. තව මේ තාමත් ඇවිල්ලා නැහැ කිව්වොත් ඉතින් තව කෙනෙක් කිව්වොත් ඉතින් හැමදාම වෙලාවට එන කෙනෙක්ද නේද? ඒ වගේ තමයි මේ මනස කියන්නේ අපි නිතර මේ දුර්වලතාවයේ හොඳට හඳුනා ගන්න ඕනේ. ස්ථිරත්වයක් මේ හිතේ නැහැ. කොච්චර සංවේග කරත් ඊළඟ මොහොතේ එහෙම සංවේගයක් ඇත්තේ නැහැ. කොච්චර බය කරත් ඊළඟ මොහොතේ අමුතු බයක් නැහැ. ඒ වගේ හරි වේගවත්ව වෙනස් වෙන දෙයක් මේ මනස කියන්නේ ස්ථිරත්වයක් නැහැ. නිසා බුදුරජාන් වහන්සේ කියනවා කය මහණෙනි ඔබලා මගේ කියලා හිතුවත් හිතනම් පොඩි මොහොතකටවත් එහෙම හිතන්න එපායි කියනවා. හිත සම්බන්ධව කය නම් පොඩ්ඩක් ඕන නම් මගේ කියලා හිතුවත් කමන්නේ කියන කය ඉතින් අවුරුදු ගානක් අපිට තියෙනවා පේනවනේ. නමුත් හිත කියන්නේ ඉතාමත්ම වේගෙන් ඒ මොහොත වෙනස් වෙන එකක් කියනවා. දැන් ඒ නිසා මේ මනස පිළිබඳව එක අපි භාවනාව කරනකොට හොඳට දකින්න ඕනේ, මේ කිසිම ස්ථිරත්වයක් නැති, ස්ථිර පදනමක් නැති දෙයක් එක තමයි අපි මේ වැඩ කරන්න යන්නේ. ඉතින් ඒ දුර්වලතාවය අපි හඳුනාගත්තොත් අපි කලබල වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ, තැවෙන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ, හදිස්සි වෙන්නේ නැහැ, ඉක්මන් වෙන්නේ නැහැ. මොකද මේ වගේ කෙනෙක් එක තමයි මේ කාර්යභාරය කරන්න තියෙන්නේ. ඒ වගේම පන්දනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරයන්, ඒ වගේම ආරක්ෂා කරන්න පහසු කෙනෙකුත් නෙවේ, රකින්න පහසු කෙනෙකුත් නෙවේ. කොච්චර ආරක්ෂා කරන්න ගියත්, කොච්චර මේ රකින්න ගියත් සුළුම තැනදී පැනල යන ගතියක් තියෙනවා. ඉතාම අවධානයෙන්, ඉතාම ඕනකමින් ඉන්නවා. නමුත් යන වෙලාව හොයාගන්නවත් බෑ, පරින වෙලාව හොයාගන්නවත් බෑ. ඒ තරම් කොච්චර වැටකඩලු බැඳත් ඉතා ඉක්මනින් පැනල යන ගතියක් තියෙනවා. ඒ හිතේ තියෙන ස්වභාවය. ඉතින් අපි ඒ ස්වභාවය හොඳට හඳුනාගෙන තමයි මේ භාවනාව කියන කාර්යභාරය අපි දියුණු කරන්න ඕනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දුන්නින් ගස්සල, මේ හිත කියන්නේ නිග්‍රහ කරන්න පුළුවන් එකක් නෙවෙයි කියනවා. ඒ නිසා මේ හිතට මොන තරම් නිඳහ කරා කියලා, අපහාස කරා කියලා එහෙම කලකිරෙන්නේ එහෙම නැහැ. මේ ලෝකේ තියෙන ඉතාම නරක දරුණු වචන කියලා අපි නිඟහ කරනවා. දැන් භාවනා කරන්න හදනවා හිත මේ තුළ පිහිටල් නැතුනම් කේන්ති කියලා බහින්න පුළුවන්. බැන්නයි කියලා එහෙම කලකිරෙන්නේ එහෙම නෑ. නරක වචන කොච්චර කිව්වත් හිතට එහෙම කිසිම ගාණක් නෑ. ඒ නිසා එහෙම නිග්‍රහ කරන්න පුළුවන් කෙනෙකුත් නෙවෙයි. දැන් අපි කියනවා සමහර කෙනෙක් බැනලා හදන්න පුළුවන්. නමුත් එහෙම හිත කියන්නේ නිග්‍රහ කරලා, ලැජ්ජා කරලා බැනලා හදන්න පුළුවන් කමක් නෙවෙයි. කොච්චර අනින්දහ කරත්, ලැජ්ජා කරත් ඊළඟ මොහොතේ සියලුම දේවල් අමතක වෙනවා. ඉතින් ඒ හිතේ තියෙන ස්වභාවය අපි හොඳටම හඳුන ගන්න ඕන. ඒ නිසා නිග්‍රහයෙන් මේ හිත හදන්නත් පුළුවන් කමක් නැහැ. ඒකයි ඊළඟට දුන්නින් ගසලා වුණේ වගේ මිථාමත්ම ඉක්මනින් වෙනස් වෙන පෙළ යනවා. ඒ වගේම මේ හිත බුදුරජාන් වහන්සේ පෙන්නනවා, වාරිජෝව තලේ කිත්තු ඕකමෝකත උබ්බතු පරිපන්දතින් චිත්තම් මාර දෙයියන් පහත වේ. මේ හිත ගත්තහම හරියටම මාළුවේ ගොඩ දැම්මා වගේ. දැන් මේ හිත කුසලයකට දැම්මේ ගමන් ස්වභාවය ඒකයි. ඒතර මාළුවා වතුරේ ඉන්න ගන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් පීන 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 ඉන්නවා. ඒ වගේ තමයි පංචකාමයේ තුල හිතේ කිසිම කලබර ගතියක් නැහැ. දාන ඕන තැනක ඉන්න ගතියක් නැත, පීනනක පීනේ ඉන්න ගතියක් මේ හිතේ තියෙනවා. නමුත් බැරි වෙලාවක් කුසලයකට දැම්මේ ගමන්ම සිත හරීම කලබලකාරී, ඉන්න පුළුවන් කමක් නැහැ ඒක අරමුණකවත්. එතකොට කුසලයට දැම්මේ ගමන් හිත හරීම දඟලන ගතියක් තියෙනවා. අකුසලය තුල එහෙම එකක් නැහැ. එතකොට මේ හිතේ තියෙන ගතියක් නිතරම මේ කුසල් අරමුණට දැම්මේ ගමන් මෙහිත හරි කලබලයි, දඟලන ගතියක් තියෙනවා. ඒ මේ විදිහට මේ හිත ගත්තාම ගොඩාක් දුර්වලතා තියෙන දෙයක්. ඒතර එමුදු දුර්වල හිතක් තමයි අපි මේ ආරක්ෂා කරන්න යන්නේ, හදන්න යන්නේ, පාලනය කරන්න යන්නේ, අවබෝධ කරලා දෙන්න යන්නේ. ඒ හැමදේම කරලා දෙන්නේ යන්නේ මෙමුදු දුර්වලතා ගොඩාක් තියෙන හිතක්. ඒතර මේ දුර්වලතාවයන් අපි හොඳට හඳුනාගෙන ගත්තොත් එහෙම අපිට ඒ සකස් කරන්න යෑමේදී, හදන්න යෑමේදී අපි කලබල වෙන්නේ නැහැ, හදිසි වෙන්නේ නැහැ, අපිට ඕන ඕන විදියට හදා ගන්න යන්නේ නැහැ. කාලය කියන එකට ඉඩ දෙන්න වෙනවා. ඊළඟට මේ බොහොම අපි උපක්‍රමශීලී වෙන්න වෙනවා. ඒ විදිහට තමයි සිත සකස් කරන්න තියෙන්නේ. ඒ වගේම හිත ගත්තාම මේ වල් වැදුණු කුළු හරකෙක් හැටියට උපමා කරන්නේ. කාලයක් තිස්සේ කැලේක ජීවත් වුණු හරකෙක් ගමකට ගෙනවුවොත් එහෙම ඒ හරක ඉක්මනින්ම හදන්න පුළුවන් කමක් නැහැ. මොකද දුර්වලතා ගොඩාක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කැලේ ජීවත් වුණු වල් හරකට ලොකු දැනුමක් අවබෝධයක් නැහැ. දැනුම් බොහොම අල්පව තියෙන්නේ. දැන් පාරවල් තිබ්බත් හරකට තේරෙන්නේ සියලු පාරවල් තියෙන යන්න. ඒ වගේම දකින ගස්කොළන් හැම දෙයක්ම තියෙන්නේ හන්ඩ. ඉති ඒවගේ දැනුමත් තමයි තියෙන. එමුදු දැනුමත් වෙන හරකෙක් ගමකට ඇවිල්ල ස්වෛරීව ජීවත් වෙන්න හැකියාවක් නැහැ. ඉති එනිසා අපි දන්වා ගමකට ඒ වගේ ගවයෙක් ගෙනුවොත් එයාට නිතරම ආරක්ෂකයෙක් ඉන්න අවශ්‍යයි. රැකවරණය දෙන්න ඕනි. එයාව හසුරුවන්න ඕනි, පාලනය කරන්න ඕනි. මොකද අර දැනුම් දෙකෙන් ගමේ ජීවත් වෙන්න හැකියාවක් නැහැ. එතකොට ඒ නිසා නිතරම හරකෙක් ගමට ගෙනව්වට පස්සේ ගම තුල ජීවත් කරවන්න, ඔහුගෙන් වැඩ ගන්න නිතරම ආරක්ෂකයෙක් ඉන්නවා. එයාට අපි ගොපල්ලා කියනවා. එතකොට ගොපල්ලා හරකෙක් තමන්ගේ නතුවට නැත්නම් පාලනයට ඌ හදන්න ගන්නකොට හරක කියන කෙනා කවුද කියලා හොඳට හඳුනාගෙන තමයි ගන්න. ඉතින් ඒ නිසා හරකගේ තියෙන දුර්වලතාවයන් හොඳටම ගොපල්ලා දන්න. ඒ නිසා නිතරම ගොපල්ලා දන්නවා මේ හරකා ආරක්ෂා කරන්න, හදන්න, මෙයව පාලනය කරන්න නිතරම පිටිපස්සේ ඉන්න ඕන. පිටිපස්සේ ඉඳලා තමයි හරකෙක් හදන්න පුළුවන්. ඉතින් හරක සමානලාට එහෙ මේ හසුරුවන්ට ගෙනියනකොට නිතරම යා පිටිපස්සේ යනවා. දැන් කුඹරක් මැදින් ඇරන් ගියොත් ඒ කුඹර මැදින් ඇරන් යනකම් එයා අවධානයෙන් ඉන්න ඕන. නැත්තම් හරකගේ ස්වභාවය තමයි මොකද හරකට තියෙන්නේ දකින දකින දේවල් කන්න, ඒවා ගොයන්ද පොල් පැලද කියලා තනකොළද කියන එකක් නැහැ. ඉතින් ඒ නිසා නමුත් ගොපල්ලා දන්නවා හරකට මේ දේවල් කෑමේ අයිතියක් නැහැ. ඒ නිසා මේ ගොපල්ලා නිතරම හරකා හැසිරීමේදී කාලයක් යනකොට ගොපල්ලා අවබෝධ කරගන්නවා හරකා හදන්න තියෙන එකම එක ක්‍රමයයි. ඒ තමයි වරද දුටු තැන මතක් කරලා දෙන එක. නැතුව වෙන මොනම ක්‍රමයකින්වත් මේ හරකව හදන්න විදිහක් නැහැ. දැන් හරකට ගොයම් පිළිබඳව ලොකු දේශනයක් දීලා දානවා කුඹරට. නැත්නම් නීරේ ඇරයි යනවා. නමුත් එහෙම දුන්නයි කියලා ගොයම් දැක ගමන් ඒව මතක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් බැනලා 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 දානවා. එහෙම දැම්මයි කියලා හැදෙන්නේ නැහැ. ඊළඟට තරවටු කරලා දානවා. ඒත් හැදෙන්නේ නෑ. නැත්තම් තමන්ගේ තියෙන දුර්වලතා ටික කියන මම මොන හරි අහිංසක මිනිස්සෙක් කියලා ඒ වගේ තමන්ගේ දුර්වලතාවයන් ප්‍රකාශ කරලා දානෙත් මතක හිටින්නේ නෑ. ඒ විදිහට මොනම විදිහේ ස්වභාවයන් ඉස්මතු කරලා කතා ඇඬුවත් වැළපුණත් නින්දා කරත් ඒ කිසි දෙයකින් හදන්න බෑ. එකම එකයි තියෙන්නේ මොකද්ද? වරද දුටු තැන මතක් කරලා දෙන එක. ඒ නිසා යා නිතරම අවධානයෙන් කෙවිටකුත් තරම් පිටිපස්සේම ඉන්නවා. හොම්බ දැම්මක මං ගොයෙමට පහරක් දෙනවා. එතකොට හැබැයි ඉතින් කෙවිතේ සැර තිනකම් විතරයි. ඊට පස්සේ ආයෙත් මට හොම්බ දානවා. එතකොට ආයෙත් ගහනවා. එතකොට හරක හදන්න වෙන ක්‍රම මොකුත් නැහැ. එකම එක ක්‍රමයයි තියෙන්නේ වරද දුටු තැන මතක් කරලා දෙන එක. ඉතින් හරක පිළිබඳව අවබෝධ කරගෙන හින්දා අර මැසිරි නගන්න, දුක් වෙන්න, කනගාටු වෙන්න, තැවෙන්න මුකුත් යන්නේ නැහැ. එයා දන්නවා හරක හදන්න නම් මට තියෙන්නේ හැම මොහොතෙම හොඳ අවධානයෙන්, හොඳ සිහියෙන්, නැත්නම් හොඳ කල්පනාවෙන් ඉඳලා මෙයා වරද දකින්නට මම මෙයාට මතක් කරලා දෙන්න ඕනි. අර පූර්ව භාග වශයෙන් මොනවා කරත් වැඩක් වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මෙන්න මේ මනස හිත කියන දේත් එහෙමයි. හරියට නිකන් කුළු හරකෙක්, වල් හරකෙක් වගේ සංසාරයේ පුරාවටම කිසිම පාලනයකින් තොරව, කිසි කෙනෙකුගේ හැසිරීමකින් තොරව ඔහේ හැසිරිලා හැසිරිලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හිතරත් අර හරකට වගේ බොහොම සුළු අවබෝධයන් තමයි තියෙන්නේ. දකින දකින අරමුණු ඕන දෙයක් හිත හිතින්ද තමයි හිතරත් තියෙන ස්වභාවය. ඒ වගේම ඕන දෙයක් අල්ලගන්න, ඕන දෙයක් ග්‍රහණය කරගන්න තමයි හිතට අවශ්‍යතාවය තියෙන්නේ. ඒවා හොඳයිද නරකයිද, කුසල්ද අකුසල්ද කියලා එකක් නැහැ. මේ විදිහ ඉතාම දුර්වලතාවයන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මනස කියන දේ දියුණු කරගන්න, මනස හසුරුව ගන්න, පාලනය කරගන්න මේ මනසටම මේ කාර්යභාරය කරන්න හැකියාවක් නැහැ. දැන් හරක ගමට ඇවිල්ලා ස්වෛරීව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ස්වෛරීව කටයුතු කරන්න දෙන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් ඒ නිසා නිතරම අර පාලකයෙක් ඉන්නවා, ආරක්ෂකයෙක් ඉන්නවා, රැකවරණයට කෙනෙක් ඉන්නවා. ආන් ඒ වගේ තමයි මේ මනස දියුණු කිරීමේදී, මනස ආරක්ෂා කර ගැනීමේදී අපි මනස ආරක්ෂා කරන්න, ඒ වගේම මේක දියුණු කරන්න ආරක්ෂකයෙක් ගන්නවා. ඒකට කියනවා සිහිය කියලා. ඒක සිහිය කියලා කියනවා. ඒතර මේ හිත හදන්නත් බුදුරජාණන් වහන්සේ ඒකායන මාර්ගයේ තියෙන්නේ. මොකද්ද? සිහිය ඒකයි සතිපට්ඨානක පෙන්නන්නේ ඒකයි. ඒකායන අයම් භික්කවේ මග්ගෝ කියලා. ඒ වගේ මේ මනස කියන දේ අපි ආරක්ෂා කරන්න නම් එකම එක දෙයයි තියෙන්නේ, වරද දුටු තැන මතක් කළා දෙන එක. හිතටත් අර වගේ නිග්‍රහයෙන් හිත හදන්න පුළුවන් කමක් නැහැ, මෙසිවිලි නගලා හිත හදන්න කමක් නැහැ, තර්ජනය කළා බැනලා හිත හදන්න විදිහක් නැහැ. හිත හදන්නත් තියෙන්නේ වරද දුටු තැන ආයමත් මතක් කළා, ආයෙත් අර නීරට ගන්නවා වගේ අපි භාවනා කරනවානේ, භාවනා අරමුණට ආයෙමත් ගන්න ඕනේ. හැබැයි මේ හරකා වගේම තමයි චූටි වෙලාවයි මතක ආයෙත් අර වැරද්දම කරනවා. ඉතින් ආයෙත් මොකද කරන්නේ, ආයෙත් හොඳට සිහිය පිහිටුවාගෙන අරමුණට ගන්න ඕනේ. ඒක මේ සතිපට්ඨාන කියලා බුදුන් වහන්සේ කියන්නේ නැවත නැවත සිහිය පිහිටුව ගන්න ඕනේ. ඒ නිසා අපි මේ මනස හැදීමේදී ඉතාමත්ම උපක්‍රමශීලීව මේක තියෙන ස්වභාවය හොඳටම හඳුනාගෙන අපි කටයුතු කරන්නට ඕනි. නැත්නම් අපි අර මගේ කියන ඒ සංඥාවත් එක්ක අපි අර හිත පිට යනකොට අපිට ඕන ඕන විදිහට හසුරව ගන්න බැරි වෙනකොට බොහොම කලබලයට පසුතැවීමට පත්න. විශේෂයෙන්ම පසුතැවීම කියන එක තමයි වර්ධනය වෙන්නේ. ඊට පස්සේ අපි ගොඩාක් තැවෙනවා. ඉතින් තැවීම තුළ කවදාකවත් හිත හදාගන්න පුළුවන් කමක් නැහැ. අපි දුක් උනාය, කනගාටු උනාය, තැවුනාය කියලා කවදාකවත් හිත හැදෙන්නේ නැහැ. එහෙම හැදෙනවා නම් මේ වෙනකොට තැවිච්ච ප්‍රමාණය කියන්න බැරි තරම් වෙන්න පුළුවන් සමහර අය. ඒ තරම්ම තැවිලා තියෙනවා. මොකද හිත හැදෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා ඒ ක්‍රම කිසිවකින්වත් හිත හදාන්න බෑ. තර්ජනය කළා, බැනලා, නින්දා කරලා, අපහාස කරලා ඒ කිසිවකින් පුළුවන් කමක් නැහැ. හිත හදන්නේ නිසා එකම එක ක්‍රමයයි තියෙන්නේ, හිත මේ බහැර යන හැම මොහොතෙම ගන්න. ඉතින් ඒ නිසා හිතේ ස්වභාවයට අපි ස්වභාවය අපි හඳුනාගෙන ඒ ස්වභාවයේ අපි යමතු වෙ මේවා කරන් දෙන්නේ අපි දන්න හිතේ ස්වභාවය ක්‍රියාත්මක කරනවා. දැන් හරකගේ ස්වභාවය හොම්බ දාන එක කරනවාමයි. ඒතර ගොබල්ලට තියෙන කාර්යභාරය තමයි ආයෙ මතක් කරලා දෙන එක. ඒ වගේ තමයි හිතේ ස්වභාවය තමයි දුවන එක, මේ නොසන්සුන් බව ඒ හිතේ ස්වභාවය. ඒතකොට සිහියේ ස්වභාවය වෙන්න ඕනේ මොකද්ද? ආය ආය අරමුණට ගන්න එක. ඒ නිසා දහස් වාරයක් පිට ගියත් කමක් නැහැ කියන මේකත් තියෙනවා. මොකද එයා ඒක එයාගේ වැඩි අනිවාර්යෙන් කරනවා. නමුත් ගොපල්ලගේ කාර්යභාරය වගේ, සිහියේ කාර්යභාරය වගේ කොච්චර හිත දහස් වාරයක් පිට ගියත් කමක් නැහැ. හැම දහස් වාරේ මොකද කරන්නේ? ආයෙත් අරමුණට ගන්න. ඒ ක්‍රියාවලිය විතරයි. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න අපිට මේ සිහිය උපයෝග කරගෙන, සිහිය තමයි කායන මාර්ගය. ඒ නිසා භාවනාවේදී අපි මේ මනසේ දුර්වලතාවයේ ක්‍රියාත්මක වීම කැරි කිසිම තැවෙන දෙයක් නැහැ, කම්පා වෙන දෙයක් නැහැ, මෙසිලි නගන්න දෙයක් නැහැ. අදත් භාවනා කරකු අදත් හදාගන්න බැරි වුණා. මොකද එහෙම දුක් ගැනීමලි කතා කරා කියලා මෙසිලි නැගුවයි කියලා කිසිම අර්ථයක් හරයක් වෙන්නේ නෑ. මොකද ඒ විදිහේ නිග්‍රහ කරලා හිත හදන්න පුළුවන් එකක් නෙවෙයි. එකම දේ තමයි සිහිය පිහිටුවා ගැනීම. ඒ නිසා තමයි කොච්චර අරමුණු වලට පිට ගියත් සිහියේ කාර්යභාරය යුත්තේ ආයේ 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 පුළුවන් තරම් අරමුණට දැක්කේ කොවිලේද පිට පැනලා ඉන්නේ, ආයෙත් අල්ලගෙන ඇවිල්ලා නියර තියනා වගේ භාවනා අරමුණ තුළ හිත පිහිටවන්න ඕනේ. ඒ විදිහට අපි කාලයක් අපි දිනු කරොත් අපිට ටික 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 මේ මනස හිත කියන දේ දිනු කරගන්න, හදා ගන්න, ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. නැතුව මගේ කියන දෙයක් තුළ කවදාකවත් අපිට මේ හිත හදා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මගේ දෙයක් හදා ගන්න අපි අනිත් පැත්තෙන් දුර්වලතාවයන් තමයි ඊට පස්සේ මේවා කරන්න අපි කම්පා වෙනවා, සැලෙනවා, මැසිවිලි නගරව, සමහරවිට තර්ජනය කරනවා, ආවේගශීලී වෙනවා. එහෙම නැ ඒ වගේ සබය නැත්තම් අනිත් අයගෙන් අපි නිතරම මේක හදා ගන්න අන් අයගෙන් අපි බලාපොරොත්තු වෙන කවුරු හරි මගේ හිත හදලා දෙයි. ඒතකොට ඉතින් කවුද හිත හදලා දෙන්නේ? ප්‍රසිද්ධ වෙන ඕර එක එකනා පිටිපස්සේ ඊටපස්සේ යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට සිහිය පිහිටුවාගෙන මේ හිතේ තියෙන දුර්වලතාවය හොඳට හඳුනාගෙන එක්කල යුතු එකම දේ තමයි භාවනාවේදී හිත කොච්චර පිට ගියත් නැවත නැවත ඒ තමන් කරන භාවනා මනසිකාරයට අපි මේ සිහිය පිහිටුවා ගන්න එක. එතකොට අපි ආනාපාන සතිය පිළිබඳව මතක් කරා. එතකොට ආනාපාන සති භාවනාවේදී අපි කරන්නේ මේ ඇතුල් වෙන පිට වෙන හුස්ම පිළිබඳව අන්න සිහිය පවත්වන එක තමයි කරන්නේ. එතකොට හිතේ ස්වභාවය තමයි පුළුවන් තරම් මේ ආස්වාස පාස්වාසය තුල ඉන්න එක නෙවෙයි, නොඑක අතීතයට යන්න බලනවා, එක්ව අනාගතයට. අර කුඹර වගේ මේ නීර වගේ තමයි ආස්වාස පාස්වාස දෙප ඇත්තේ තින හරියට කුඹර ගොයන් වගේ තමයි අතීත අරමුණුත් අනාගත අරමුණුත්. එතන මේ මනස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහුල වශයෙන් එක්ව අතීතයට යන ගතියක් තින්නේ, එක්ව අනාගතයට. එතන වර්තමානයේ ගන්න හොඳ අරමුණක් නම් කිසිසේත් ඒ තුල ඉන්න කැමැති නෑ. එතන නීර යනවට වඩා අර ගොපල්ලා ගොයමට කැමති වගේ හිතත් එහෙමයි. ඉතින් ඒ නිසා දැන් ආනාපාන සතිය වැඩිම තුලදී ස්වභාවිකව මේ ඇතුල් වෙන පිට වෙන හුස්ම පිළිබඳ අපිට සිහිය පවත්වන්න විතරයි තියෙන, අපිට වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. හුස්ම ඇතුල් වෙනට ඇතුල් වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත්, හිත පිට හිත පිට ගියොත් ආයෙත් අපි අරමුණටම ගන්න ඕනේ. එතකොට අපි භාවනාවේදී එතකොට දහස් වාරයක් අපි කියමු හිත පිට ගියා කියලා. ඉතින් අපි දහස් වාරයක් ඊට පස්සේ ආයෙ අරමුණට ගත්තොත් අපි දහස් වාරයක් ඊට පස්සේ සිහිය දිනු කරලා තිනවා. ඒ විදිහට අපි මේ සිහිය වර්ධනය වෙන්න වෙන්න තමයි ඊට පස්සේ මේ භාවනාව කියන එක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම භාවනාවක්ම දිනු කරනකොට මේ සිහිය මුල් කරගෙන, සිහිය පෙරදරි කරගෙන අපි ඒ භාවනාවක් දිනු කරගන්න ඕනි. ඉතින් අද අපි මෛත්‍රී භාවනාව ගැනත් පොඩ්ඩක් කරුණු ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාන් වහන්සේ ගොඩාක්ම වටිනාකම හැටියට දේශනා කරපු භාවනාවක් මේ මෛත්‍රී භාවනා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනිසංස වශයෙන් ගත්තත් ගොඩාක් වටිනා ආනිසංස පෙන්වනවා මේ මෛත්‍රී භාවනාව තුළ. මෙලොව වශයෙන් ආනිසංස 10ක් අත්විඳින්න මේ මෛත්‍රී භාවනාව දිනු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනාවක තියෙනවා අපි නිතරම අපි එකට ජීවත් වෙන පිණිස එක්ක කලකෝලහල කරගන්නවා, රණ්ඩු සරුවල් කරගන්නවා නම්, අමනාප වෙනවා නම්, ආඝාත චිත්තයක් තියෙනවා නම් ඒ අයට ධර්මයේ අවබෝධ කරගන්න බැරි හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ විදිහට නිතරම අපි ආවේගශීලීව නිතරම ගැටෙන ස්වභාවයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ අයට මේ ධර්මයේ අවබෝධ කරගන්න බැරි හැටියට දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ මෛත්‍රිය මේ ධර්මයේ අවබෝධ කරගන්න අපිට විශාල රුකුලක් වෙනවා. ඒතර අපි දන්නවා මේ හිතේ ආවේගය කේන්තිය තරහ අමනාපකම කියන දේ ඇති වෙන්නේ අපිට ඕන ඕන විදිහට අරමුණු නොපවතින කොට තමයි මේ ගැටීම කියන එක ඇති වෙන්නේ. ඇලෙන එක වෙන්නේ අරමුණු අපි කැමති විදිහට තියෙනවා නම් ඒ සියලු අරමුණු වලට අපේ හිතේ ඇල්ම කියන එක සකස් වෙනවා. අරමුණු අපිට ඕන ඕන විදිහට නැති වුණු ගමන් මොකද වෙන්නේ? ඒවත් එක ගැටෙන ගතිය තියෙනවා. එතකොට මේ කේන්තිය තරහව අමනාපකම ඇති වෙන්නේ අරමුණු නිසි ලෙස පවතින්නේ නැති වෙනවා. අපි ඕන ඕන විදිහට තියෙන්නේ නැති වෙනකොට. එතකොට අපි සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට විශේෂයෙන් පුජ්‍යලයන් එක්ක කටයුතු කරනකොට, සමාජයක් එක්ක කටයුතු කරනකොට අපේ නිතරම බලාපොරොත්තුවක් ගොඩ නැගෙනවා. පුජ්‍යලයන් එක ඇසුරු කරොත් අපි හිතන්නේ මාව තේරුම් ගන්න ඕනි, මට තැන දෙන්න ඕනි, ඉඩ දෙන්න ඕනි, අගයන්න ඕනි, ඒ වගේ බලාපොරොත්තු ගොඩක් අපිට සකස් වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු දේවල් ඒ විදිහට සිද්ධ වුණොත් අපිට ප්‍රශ්නයක් නැහැ. බලාපොරොත්තු වෙන ටික නොලැබුණු ගමන් තමයි අපි මේ ගැටුම කියන එක, අමනාපකම කියන එක සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගැටුම අමනාපකම නැති කරගන්න නම් කළ යුතු එකම භාවනාව තමයි මෛත්‍රී භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මෛත්‍රී සිතක් හරියට දියුණු වුණොත් මේ කේන්තිය තරහව පටිගේ කියන එක නැති කරගන්න හැකියාව තියෙනවා. එතකොට අපි මේ බලාපොරොත්තු වෙන ටික මේ සමාජයෙන් නොලැබෙනකොට අපි ගැටෙන්නේ. අපි එකක් ගත්තොත් එහෙම අපි හැමෝගෙම බලාපොරොත්තු වෙනවා මාව තේරුම් ගන්න ඕන කියලා. එතකොට දැන් සමාජයේ අය සමාජලට අපි හරියට තේරුම් ගන්නෙ නැහැ. එතකොට අපි හිතන්නේ අපිව තේරුම් ගන්න පුළුවන්කම තියද්දි තමයි තේරුම් ගන්නෙ නැත්තේ. ඒ නිසා තමයි අපි ගැටෙන්නේ. දැන් තේරුම් ගන්න බැරිකම නිසා තේරුම් ගන්න නැහැ කියලා අපි දැනගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපිට හැඟෙන්නේ පුළුවන්කම තියද්දි තමයි නොකරන්නේ. ඒ නිසා තමයි අපි ඒ අයත් එක්ක ගැටෙන්නේ. ඇයි මාව තේරුම් ගන්න නැත්තේ? ඇයි නැත්තම් මට ඉඩ දෙන්නේ නැත්තේ? ඇයි මාව අගයන්නේ නැත්තේ? ඇයි මට ඉඩ දෙන්නේ නැත්තේ? මේ විදිහට පුළුවන්කම තියද්දි නොදී ඉන්නවා වගේ දෙයක් තමයි පේන්නේ. එතකොට ඒ නිසා තමයි අපි නිතරම අර පුජ්‍යලියොත් එක්ක අපි තේරෙන්නේ නැත්නම් අපි නිතරම යනවා අපි ඒ අයට තේරුම් කරලා දෙන්න. අපි අගයන් නැත්නම් අපි නිතරම බලන කොහොමද ඒ අය ලව අපිව අගය ගන්න. අපිට තැන දෙන්නේ නැත්නම් ඒ අය ලව කොහොමද තැනක් ගන්න අපි බලනවා. එහෙම කරන්න ගියම තමයි මේ ගැටුම් කියන දේවල් ඇති වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ ඥාති කෙනෙක් හිතවතෙක් ඉන්නවා, විශාල ධන වස්තුව ධනෙ මුල මුදල් තියෙන කෙනෙක් ඉන්නවා. දැන් ඒ වගේ අපේ ළඟම හිතවතෙන් නම් ඥාතියෙක් නම් අපිට අපි ගොඩක් එහෙම ධනවත් භාවයක් නැහැ. නමුත් එයාට ගොඩාක් ධනෙ තියෙනවා. අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තුවක් ගොඩනැගෙනවා, මටත් කරදරයක් වුණොත් හිරිහැරයක් වුණොත් මෙයා මාව බලයි කියලා. එතකොට ඒ වගේ අපේසා සහිතව අපි ඉන්නකොට ඇත්තටම අපිට දුකක් කරදරයක් වෙනවා. ඉතින් අරයා බැරි වෙලා නොබැලුවොත් මොකද වෙන්නේ? අපිට හරි දුකක්, කනගාටුවක්, ආවේගයක්, මොනවා හරි ගතියක් ඇති වෙනවා, අප්‍රියාවක් ඇති වෙනවා, මෙච්චර කුණු ලෝභද කියලා හරි හිතෙනවා. එතකොට හේතුව තමයි අපි අරයාගෙන් බලාපොරොත්තුව තියාගත්තා. එතකොට අපි දන්නවා මෙයාට මේ දේ කරන්න පුළුවන්. ඉතින් කරන්න පුළුවන් තියද්දි නොකර ඉන්නකොට තමයි අපිට එයා පිළිබඳව එක කේන්තියක්, තරහක්, අප්‍රියව මොන හරි ස්වභාවයක් ඇති වෙනවා. එතකොට අපි කිව්ව තවත් සමහර ඥාති මිත්‍රාදීන් ඉන්න එයාට කිසි දෙයක් නැහැ, කරන්න හැකියාවක් නැහැ. ඒ බඳු කෙනෙක් අපිට දෙයක් නොකරයි කියලා කිසි ගැටලුවක් නැහැ. මොකද අපිට අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් ඒ අය ළඟ කෙරෙහි නැහැ. ඉතින් අර තීර සමහර අය කෙරෙහි අපිට එහෙම තියෙනවා. ඉතින් නොකරොත් අපිට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ආන් ඒ වගේ තමයි සමාජ ජීවත් වෙන හැම පුජ්‍යලයකුගෙන්ම අපි බලාපොරොත්තු ගොඩනගා ගන්නවා. ඉතින් ඒ අයගෙන් ඒ දේ නොලැබෙනකොට අපිට මේ කේන්තිය, තරහව, අමනාපකම, අප්‍රියාව කියන මේ ස්වභාවයන් හට ගන්නවා. ඉතින් මෛත්‍රී භාවනාව අපි හරියටියට දියුණු කරොත් අර පුජ්‍යලයන් පිළිබඳව ඒ තියෙන අපේ වැරදි ගතිය නැති වෙලා පුජ්‍යලයන්ගේ ස්වභාවය අපි හඳුනගත්ත ගමන් අර පුජ්‍යලොත් එක්ක ගැටෙන ස්වභාවය නැති කරගන්න මේ මෛත්‍රිය දියුණු කිරීම කරාම හැකියාව තියෙනවා. එතකොට මොකද දැන් මෛත්‍රී භාවනාවේදී අපි මේ ලෝක සත්‍යයට සෙත් කරනවා කියන එකයි කරන්නේ. මෙත් කරනවා කියන එක සෙත් කරනවා කියන එකයි. ඒකේ අනිත් පැත්ත තමයි අපි මෛත්‍රී සිත් නැති හිත් ලෝකයට නිතරම කරන්නේ මොකද්ද? දෙස් තියෙන එක කරනවා. මෛත්‍රී නැති වුණොත් එහෙම නිතරම ලෝකයට දෙස් කරනවා. ඒතර මෛත්‍රී සිත තියෙන කෙනා දෙස් තියන්න යන්නේ නැහැ. නිතරම ලෝකයට සෙත් කිරිල්ලක් තමයි කරන්නේ. ඒතර දෙස්ක තීමීම නතර කරලා ලෝකයට සෙත් කරන්නේ මොකද? ලෝකයාගේ ස්වභාවය හඳුනගත්තාම ලෝකයන් නිතරම සෙත් කිරීම මේ මෛත්‍රියෙන් අපි කරනවා. ඒතර මෛත්‍රී කරනකොට කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක භාවනා වාක්‍යයක් සෙත් කරන්න. ඒ තමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා, සියලුම සත්වයෝ සුවපත් වේවා. ඒ වගේම පෙනුන නපරූ පරන්නිකුබ්බේත ඥාති මඤ්ඤේත කත්ත චිනංකංචි ව්‍යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේ. ඒ වගේ ලෝකයට සෙත් කරන්න තමයි මේ මෙස්සිත කියන එක අපි දිනු කරන්නේ. එතකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා සීලූම සත්වයෝ සුවපත් වේවා කියලා අපි ලෝකයට සෙත් කරනවා. එතකොට අපි මෛත්‍රී වන්නකොට හොඳට අවබෝධ කර ගන්නොත් දැන් මුළු ලෝකයේම සුවපත් කරන්න යන්නේ මුළු ලෝකයාම දුකින් ඉන්න නිසා. ඒකයි දැන් අපි සුවපත් කරන්න යන්නේ දුකසේ ජීවත් වෙන අය, නැත්නම් යම් ආබාධයකින් ලෙඩකින් ඉන්න අය තමයි සුවපත් කරන්න යන්නේ. ඒ වගේ මුළු ලෝකයේම අපි සුවපත් කරන්න සෙත් කරනවා නම් අපි ඉස්සෙල්ලාම ලෝකයා වැටලා ඉන්න, එහෙම නැත්නම් ලෝකයා විඳින දුක ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනාගෙන තමයි අපි ලෝකයාට නිතරම එයා ඒ අය වැටලා ඉන්නේ දුකින් ඒ අය සුවපත් කරන්න ඕනේ. ඒතර සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා. ඒතර බුදුරජාන් වහන්සේ මේ ලෝකයා දුක් විඳින හේතු ගොඩාක් පෙන්නනවා. ඒක ප්‍රධාන හේතුවක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝක සත්‍යය මේ චිත්තසංතාන තුල තියෙන මේ කෙලෙස් රෝගයන් මුල් කරගෙන, කෙලෙස් අන්ධකාරය මුල් කරගෙන තමයි මේ ලෝකයා දුකටපත් වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ ස්වභාවයේ තියෙන තාක්කල් ලෝකේ කවුරුත් මේ විශේෂයෙන් කෙලෙස් තියෙන තාක්කල් සුවපත් පුජ්‍යලයෝ නෙවෙයි. කෙලෙස් නැති වෙන්න ඕනේ යම් දවසක සුවපත් පුජ්‍යලයන් බවට පත් වෙන්න. ඒ නිසා රහතන් වහන්සේලා ගැන තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සුවපත් අය හැටියට. සුඛිනෝවත අරහන්තා කියන රහතන් වහන්සේලා ලෝකේ සුවපත් අය. උන්වහන්සේලාට මේ ලෝකේ දුකක් කියලා දෙයක් විඳින්නේ නෑ. එතකොට රහතන් වහන්සේලා තමයි සැබෑම සුවපත් අය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් අපි මුලින් කිව්වා අපි ලෝකයෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එතකොට අපි මේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ දුකටපත් වෙච්ච පිරිසකින් තමයි අපි මේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ ලෝකේ රහතන් වහන්සේලාම ජීවත් වෙනවා නම් අපේ යාල බලාපොරොත්තු ටික මොකද වෙන්නේ? ඉෂ්ට වෙයිද නැද්ද? වෙනවා. මොකද දැන් රහතන් වහන්සේලාගෙන් අපි බලාපොරොත්තු වෙන මාව තේරුම් ගන්න කියලා. ඉතින් රහතන් වහන්සේලාට අපිව තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. අපි හිතනවා රහතන් වහන්සේලාගෙන් මට තැන දෙන්න ඕන කියලා. දැන් රහතන් වහන්සේට තැන දෙන්න බැරි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම රහතන් වහන්සේලාගෙන් අපි හිතනවා මට මාව අගයන්න ඕන කියලා. ඉතින් රහතන් වහන්සේලාට තව කෙනෙක් ඇගෙීමේ ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් අගයන්න කතා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අර රහතන් වහන්සේලාම ලෝකේ ඉන්නවනම් අන්න අපි බලාපොරොත්තු වෙන ටික උන්වහන්සේලාගෙන් ලැබෙනවා. මොකද උන්වහන්සේලාට පුජ්‍යලයන් තේරුම් ගන්න පුළුවන්, අගයන්න පුළුවන්, තැන දෙන්න පුළුවන්. ඔය ඒ හැම දෙයක්ම පුජ්‍යලයක් වෙනින් උන්වහන්සේලාට කිරීමේ හැකියාව තියෙනවා. හේතුව මොකද? උන්වහන්සේලා සුවපත් අය. උන්වහන්සේලා සුවපත් වුණාම උන්වහන්සේලා බලන අන්න අය හැමෝම සුවපත් කරන්න. ඒකයි. මොකද තමන් සුවපත් නිසා අන්න අයට සුවපත් භාවය ලබා දෙන්න තමයි හැම වෙලේම බලන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා තමයි උන්වහන්සේලාගේ ජීවිතයේ ඉදිරියට කැපවීමක් හැටියට කරන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලාට ඍජුව මේ දේ කරන්න පුළුවන්. මොකද තමන් ගැන කිසිම දෙයක් කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අන්න අයට ඒක ඍජුවම දෙන්න හැකියාව තියෙනවා. මොකද තමන් සුවපත් නිසා අන්න අය සුවපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි සුවපත් භාවය බලාපොරොත්තු වෙන්නේ තවත් දුකටපත් වෙච්ච පිරිසකෙන් තමයි සුවපත් භාවය බලාපොරොත්තු වෙන්නේ. ඒක ඒ අයට ඍජුවම කරන්න හැකියාවක් නැහැ. මොකද හැමෝම බලන්නේ තම තමන් සුවපත් කරගන්න මිසක් අනිත් අය සුවපත් කරන්න නෙවෙයි. ඒකයි වැඩියෙන් බලන්නේ තමන්ගේ සුවපත් භාවය තමයි මිනිස්සු හැමෝම බලන්නේ. ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන ආකාරයට අපිට සමාජයෙන් ඒ දේ ලැබෙන්නේ නැත්තේ. ඉතින් හැබැයි අපි ඒ හිතන්නේ අන් අයට මේ දේ කරන්න පුළුවන්කම තියද්දි නොකරන හින්දා තමයි අපි පුජ්ජලියොත් එක්ක ගැටීම, අමනාපකම, තරහා කියන එක සකස් වෙන්නේ. ඒ නිසා මේ මෛත්‍රී භාවනා කරනකොට අපි පළමුවෙන්ම මේ ලෝකේ සියලුම දෙනාම මේ කෙලෙස් මුල් කරගෙන දුකටපත් වෙච්ච පිරිසක් හැටියට දකින්න ඕනේ. එතකොට මේ කෙලෙස්යේ තියෙන ස්වභාවය, මේ කෙලෙස් වල තියෙන ස්වභාවයන් හොඳට හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනා ගත්තාම අපි පුජ්‍යලයා කොතනද ඉන්නේ, පුජ්‍යලයෝ කවුද කියන එක අපිට හොඳට දකින්න පුළුවන්. එහෙම දැකලා තමයි අපි පුජ්‍යලයාවට සෙත් කර 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 ඒ තැනින් අත්මුදවන්න අපි වෑයමක් කරන්නේ. එතකොට අපි අන්න අපි යම් ආකාරයක දුකක හිටියත් අපි නිතරම පුජ්‍යලයන් වෙනුවෙන් යම් කැපවීමක් කරනවා, යම් දෙයක් කරනවා, ඒ අය සුවපත් කරන්න අපි අඩුම ගානේ අපි ආශිර්වාදයක් හරි කරනවා. එතකොට අපි ඒ විදිහට පුජ්‍යලයන්ට දෙයක් කරනකොට අර පුජ්‍යලයන්ගෙන් අපි ගොඩාක් බලාපොරොත්තු තියාගන්නේ නැහැ. මොකද අපි ඒ අය වෙනුවෙන් දෙයක් කරන, මොකද අපි දන්නවා ඒ අයට මේ ස්වභාවය නිසා දෙයක් කරන්න බෑ. නමුත් අපි ඉදිරිපත් වෙලා අඩුම ගානේ මේ අපි කියන්නේ මේ මනසින් හරි අපි ඒ අය වෙනුවෙන් දෙයක් කරනවා. ඒ තමයි අපි නිතරම ලෝකයාව සුවපත් කරන්න ආශිර්වාදයක් කර නැත්තම් සෙත් කිරිල්ලක් කරනවා. එතකොට අපි ඒ සෙත් කරන්න යනකොට පුජ්‍යලයාව හඳුනා ගන්න ඕනේ. අපි සෙත් කරන්න යන්නේ මේ පුජ්‍යලිය දුකින් ඉන්න නිසා. ඉතින් කාලයක් යනකොට අපි එහෙම කරන්න පුජ්‍යලයාගේ ස්වභාවය අපි හොඳට නිවැරදිව හඳුනාගත්ත ගමන් පුජ්‍යලියොත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය කායික වශයෙන් ලෙඩක් හැදිලා ඉතාමත්ම විඳවන පීඩාකාරී වෙන්න ලෙඩෙක් සුවපත් කරන්න ගියොත් අපි ඉස්සෙල්ලාම ලෙඩේ අපි හොඳට දන්නවා, වෙනදිලා තියෙන ලෙඩේ හඳුනාගෙන ඒකේ බරපතලකම අපි ඔක්කොම දන්නවා. ඉතින් ඒ නිසා එහෙම දැනගෙන අපි ලෙඩාට ප්‍රතිකර්ම කරන්න, උපස්ථාන කරන්න, සෙත් කරන්න යනවා. ඉතින් එහෙම කරනකොට අපි ලෙඩා කියන්නේ කවුද කියලා හොඳට අවබෝධ කරගන්නවා. දැන් අපි දන්නවා සාමාන්‍ය කෙනෙක් ලෙඩක් හැදුනට පස්සේ අසාමාන්‍ය ගති පැවතුම් මතුවෙන්න පුළුවන්. අපිකම බොහොම ලස්සන කෙනෙක් වුණාට හිතාම පිහිරිකිත පිළිකුල් කෙනෙක් බවට ලෙඩක් හැදුනොත් පත් වෙන්න පුළුවන්. ඒ වගේම සංසුන් කෙනෙක් සමල්ලාට ඉතා කලබලකාරීව හැසිරෙන්න පුළුවන්. ඒ වගේම අකීකරු ගති තියෙන්න පුළුවන්. ඒ වගේ දුර්වලතා කියනවා මහා ගොඩක් මතුවෙනවා ලෙඩෙක් තුලින්. එතකොට ඒ ලෙඩාගේ තියෙන දුර්වලතා බොහොමයක් අපි විඳ දරා ගන්නවා. මොකද අපි දන්නවා මේක ලෙඩාගේ දෝෂයක් හැටියටද ලෙඩේ දෝෂයක් හැටියටද. ලෙඩේ දෝෂයක් හැටියට දකින නිසා. එනිසා අපි නිතරම නැති කරන්න යන්නේ ඒ දෝෂයන් නැති කරන්න නම් කවුද නැති කරන්න යන්නේ? ලෙඩා නැති කරලා දෝෂ නැති කරන්න යනවද? ලෙඩේ නැති කරලා දෝෂ නැති කරන්න යනවද? ලෙඩේ නැති කරලා තමයි දෝෂ නැති කරන්න යන්නේ, ලෙඩා නැති කරලා නෙවෙයි. දැන් කෑ ගහනවා කියලා ලෙඩා මරනවද නේද? එහෙම මරන්නේ නෑ. ගඳයි කියලා ලෙඩා මරනවද නෑ නේද? මොකද අපි දන්නවා මේ දෝෂවලට හේතු මේ ලෙඩාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා ලෙඩේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි සෙත් කරලා හරි බෙහෙත් දීලා හරි හැම මොහොතෙම අපි බලන්නේ ලෙඩේ නැති කරන්න මිසක් ලෙඩා නැති කරන්න නෙවෙයි. එතකොට අපිට මේ ලෙඩයි ලෙඩේ දෙක හරියට වෙන් වශයෙන් හඳුනා ගන්නවා. එතකොට මේ දෝෂවලට මුල හේතු අපි දකිනවා මේක පුජ්‍ය ලෙඩාගේ දෝෂයක් හැටියට දකින්නේ නෑ. ලෙඩා තුලින් තමයි මතුවෙන්නේ. නමුත් මතු වුණාට ඒක ලෙඩාගේ දෙයක් හැටියට දකින්නේ, ඒක ලෙඩේ දෙයක් හැටියට දකින්නේ. ඒ නිසා අපි බෙහෙත් දීලා ඉන්ජෙක්ෂන් ගහලා ලෙඩා මරන්න යන්නේ නෑ. ලෙඩේ තමයි නැති කරලා දාන. මොකද අපිට දකින්නවා මේක ලෙඩාගේ ප්‍රශ්නයක් හැටියට තියෙන කන්නේ මේක ලෙඩේ ප්‍රශ්නයක්. ආන් ඒ වගේ තමයි මෛත්‍රී කරන කෙනාටත් මේ කෙලෙස් වල දෝෂේ හරියටම දැක්කහම කෙලෙස් කියන්නේ අර ලෙඩක් වෙලඳුනා වගේ තමයි. ලෙඩක් කියන්නේ අපි හැදෙනවනේ. ලෙඩක් හැදුනට පස්සේ ලෙඩේ තියෙන ස්වභාවය තමයි පුජ්‍යලයාගේ සත්‍ය, පුජ්‍යලයාගේ තියෙන හැම දෙයක්ම නැති කරන්න ලෙඩේට පුළුවන්. ආන් ඒ වගේ තමයි යම් කෙනෙකුගේ හිතකට කෙලෙස්යක් හටගත්තාමත් එයාගේ ස්වභාවයත් ඒකයි. එතකොට අර සාමාන්‍ය ගති තියෙන මිනිස්යාගේ කෙලෙස් හටගත්තට පස්සේ මොකද නොයෙක් ආකාරයේ ගති මතුවෙනවා. එතකොට මෛත්‍රී වර්ණ කෙනා දකිනවා මේ ගති ඔක්කොම තියෙන්නේ මොකක් තියෙන තාක්කල්ද? ලෙඩේ තියෙන තාක්කල්, ඒ කෙලෙස් තියෙන තාක්කල් නැතුව මේක අන්න පුජ්‍යල දෝෂයක් හැටියට දකින්නේ නැහැ. හැබැයි පුජ්‍යලය හරහා තමයි ඒක තියෙන්නේ. නමුත් අපි සංසාරික වශයෙන් දැක්කේ කාගේ දෝෂයක් හැටියටද? පුජ්‍යල දෝෂයක් හැටියට. ඒකයි. එතකොට අපි ඒ දෝෂේ නිතරම පුජ්‍යලය හරහා තමයි දකින්නේ. ඒක. නමුත් හැබැයි ඒක දෝෂේ පුජ්‍යලයගේ නෙමෙයි කෙලෙස්යේ තියෙන දෝෂයක්. ඒකයි. දැන් අපි ඒ නිසා නිතරම හැබැයි අපි දැක්කේ පුජ්‍යලය නිසා අපි ගැටෙන්නේ යන්නේ අර කෙලෙස්ෙත් එක්ක නෙමෙයි පුජ්‍යලයත් එක්ක. ඒක අර වැරදි විදියට ලෙඩාගේ දෝෂයක් හැටියට දැකලා ලෙඩාට පරිස්සම් දෙන්න යනවා වගේ තමයි අපි පුජ්‍යලයට තමයි අන්න දෝෂේ හැටියට දකින්නේ. ඒ නිසා පුජ්‍යලයේ දෝෂය එකයිද අපි කෙලෙස්යක දෝෂයක් අපි පුජ්‍යලය හරහා දකින්නේ. අපි සමහරලාට කියන්නේ මහා මූසලයි කියලා කියනවා. දැන් මූසලකම තියෙන්නේ ඇත්තටම මොකේද? කෙලෙස් වල තියෙන මූසලකම. නමුත් අපි බොඩියේ මූසලකමක් හැටියට තමයි පේන්නේ නේද? හරි, අපි කියන හරි අප්පිරියයි මට නම් පුදුම හිරිකිත. දැන් කේසා, ලෝමා, නකා, දන්ත සිහි කළාද දැන් කියන්නේ? එහෙම සිහි කළා නෙමෙයි කියන්නේ. ඒතර හිරිකිත කියන්නේ මොකේද එතකොට? කෙලෙස් වල තියෙන හිරිකිත. නමුත් අපිට ඒක පේන්නේ නිකන් බොඩියේ හිරිකිත වගේ නේද? නමුත් බොඩි හිරිකිතක් හැටියට නෙවෙයි ඇත්තට මේක තියෙන්නේ කෙලෙස් වල හිරිකිත. නමුත් බොඩි හරියා තමයි කතා කරන්නේ. බොඩියේ තියෙන ඇත්තම තත්ත්වය සිහි කළා කියන කතාවකුත් නෙවෙයි. ඒ අර පුජ්‍යලයාගේ තියෙන කෙලෙස් වල තියෙන අප්‍රියා ස්වභාවය තමයි අපි පුජ්‍යලය හරහා අන්න පිට කරන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මේ අර ක්ලේශේ දුර්ලතාවයක් හැටියට පේන්නේ. පුජ්‍යල දුර්ලතාවයක් හැටියට දැකලා අපි පුජ්‍යලය තමයි ඊට පස්සේ අප්‍රිය කරන්නේ. ඉතින් මෛත්‍රී වර්ණ කෙනාන්නේ ස්වභාවය හොඳට දන්නෝ. ඒ නිසා එයා එහෙම පුජ්‍යලයට අප්‍රිය කරන්න, එයා අප්‍රිය කරනවා නම් කරන්නේ මොකෙදද? කෙලෙස් වලට. ආන් ඒ නිසා තමයි මේ අප්‍රසන්න කෙලෙස් නම් මෙයාගේ හිතේ තියෙන්න හොඳ නෑ. අර ලෙඩේ අපි ලෙඩා තුල තියෙනකොට අපි කැමති වෙන්නේ නැහැ ලෙඩේ නැති කරන්න. අපි සෙත් කිරිල්ලක් හරි කරලා අයින් කරන්න මහන්සි ගන්නවා වගේ මෙයත් දකිනවා මේක මේ පුජ්‍යලයාගේ දෝෂයක් නෙවෙයි, මේ කෙලෙස් වල දෝෂයක්. ඒ නිසානේ මේ හිතේ තියෙන මේ කෙලෙස් නැති වෙලා මෙයා සුවපත් පුජ්‍යලයේ බවට පත් වේවා. ඒ නිසා මේ පුජ්‍යලයා දෝෂයට ලක් කරන්නේ. පුජ්‍යලයා දෝෂයට ලක් කරොත් තමයි අපි පුජ්‍යලයාට දෙස් තියලා පුජ්‍යලයා විනාශ කරන්න යන්නේ. එනිසා පුජ්‍යල දෝෂයක් හැටියට දකින්න අය තමයි බොඩි එකට දෙස් තියන්නේ. ඔකට හින ගහන්න ඕනි හොදක් වෙන්න එපා නේද? ඈ සහ ගහන්න ඕනි කිය කිය අර බොඩියේ ප්‍රශ්නයක් කරගත්තාම බොඩියට අන්න දෙස් තියෙනවා. මෛත්‍රී කරන කෙනා බොඩියට දෙස් තියන්නේ. එයා දෙස් තියන්නේ මොකේදද? කෙලෙස් ස්වභාවයට. ඒකයි අර මේ වෛර නැත්තුව වේවා, තරහ නැත්තුව වේවා කියලා අර හෙන ගහපන් කියන වගේ තමයි. මේ හිතේ තියෙන මේ වෛරය නැති වෙන්න ඕනේ, තරහ නැති වෙන්න ඕනේ, ඊර්ෂ්‍යාව නැති වෙන්න ඕනේ නේද? ඉතින් එහෙම කාලයක් කරනකොට අර පුජ්‍යලයා දෝෂයට ලක් වෙන්නේ නෑ. ඒ නිසා තමයි අර පුද්ගලයොත් එක්ක නොගැටෙන තත්ත්වයට මෛත්‍රී කරන කෙනා පත්වෙන්නේ. ඒක නිසා පුද්ගලයොත් එක්ක කිසිම මොහොතක ගැටෙන්නේ නෑ. එයාට මොකද පුද්ගල දෝෂයක් මතට පේන්නේ නෑ. එයා ගැටෙනවා නම් අමනාප වෙනවා නම් තරහ වෙනවා නම් එයාට තරහ වෙන්න තියෙන්නේ කායකද? කෙලෙස් එක්ක. කෙලෙස් කියන්නේ පුද්ගලයාට අයිති දෙයක් නෙවේ. කෙලෙස් කියන්නේ ආක්‍රමණයක්, බලවේගයක් පිටින් ආපු කෙනෙක්. ඉතින් පිටින් ආපු කෙනත් එක්ක තරහ වුණාට කිසි ප්‍රශ්නයක් නෑ. අර ආක්‍රමණයට ලක් වෙච්ච කෙනත් එක්ක තරහ වීම හරි මේ හරි දුර්වලතාවයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ ආක්‍රමණය මෙහෙවන්න ඇද්දී අර නේද දුර්වල කෙනාට තමයි අපි දනුවන් දෙන්න යන්නේ, පනිස්මන් දෙන්න යන්නේ. එයාට කොච්චර පනිස්මන් දනුවන් දුන්නත් වැඩක් වෙන්නේ නෑ. ඒකයි. ඒ නිසා ආක්‍රමණය කරපු පුජ්‍යලයාව තමයි ඉක්මනින් අයින් කළා දාන්න ඕනේ. ඉතින් අපිට අයින් කරන්න බෑ. නමුත් අපි අයින් කරන්න ඒකයි අපි සෙත් කිරිල්ලත් පුජ්‍යලයාට කරනවා. අනේ මේ කෙලෙස් නැති වෙලා මෙයා ඉක්මනින් සුවපත් පුජ්‍යලෙ බවට පත් වේවා කියලා. ඉතින් කාලයක් යනකොට එදට අර පුජ්‍යලයාගේ තියෙන ස්වභාවය අපිට හඳුන ගන්න පුළුවන්. එතකොට අපි ගැටෙනවා නම් ගැටෙන්නේ කෙලෙස් එක මිසක් පුජ්‍යලයා එක නෙවෙයි. මොකද අපි දන්නවා මේ කෙලෙස් තියෙන තාක්කල් තමයි මේ පුජ්‍යලයා මේ ස්වභාවයට පත් වෙන්නේ. එතකොට කෙලෙස් කියන්නේ අර පුජ්‍යලයාව යට කරන බලගතු ආක්‍රමණයක් බවට පත් වෙනවා. එතකොට එක පැත්තකින් මේ රෝගයක් වගේ පුජ්‍යලයාගේ හිත තුළ මේ කෙලෙස් වැළඳිලා පුදුමාකාර දුකකට, පීඩනයට, අසහනයට යපත් කරනවා. ඉතින් අපි දන්නවා ලෙඩක් හැදුනාම ලෙඩා විතරක් නෙවෙයි දුක් විඳින්නේ, මුළු පවුලම සමාජයම සමහරට දුක් විඳින්න පුළුවන්. ඒ වගේ තමයි හිතකට කේන්තියක් ආවම ඒ පුජ්‍යලයා විතරක් නෙවෙයි හැමෝම මේ මුල් කරගෙන අප්‍රමාණ දුක් විඳිනවා. එතකොට මෛත්‍රී කරන කෙනා ඒ ස්වභාවය හඳුනාගෙන පුළුවන් තරම් සෙත් කර 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 අර පුජ්‍යලයාගේ තියෙන ස්වභාවයෙන් අත්මිදින්න පුජ්‍යලයාට දෙයක් කරනවා. එතකොට මේ මෛත්‍රී කරන කෙනා ඒ විදිහට පුජ්‍යලයාට සෙත් කරනට අර පුජ්‍යලයාගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දුකටපත් වෙච්ච කෙනෙන් තමන් සුවපත් භාවයේ පාතන නිසා තමයි යාට පුජ්‍යලයන්ගෙන් බලාපොරොත්තු අඩුවෙන් ගැටෙන ස්වභාවය හරි අඩුයි. ඒකයි. ඒ වගේම පුජ්‍යලයා දෙයක් කරොත් දකිනවා, අපි ලෙඩෙක් අපිට දෙයක් කරොත් ඒ ලෙඩේ නිසා කියලා අපි දකිනවා, විඳවරන් සාකරා කියලා දන්නේ නිසා අපි ඒක ගණන් ගන්නවා, තැතැල්ලා දානවා. ආන්නේ වගේ තමයි පුජ්‍යලයක් කරොත් ඒක දකිට මේක මේ කෙලෙස් නිසා වෙච්ච දෙයක් මිසක මේ පුජ්‍යලයාගේ දෝෂයක් නොවේ කියලා. ඒ නිසා මෛත්‍රී කරනට එක පැත්තකින් පුජ්‍යලිය උදී අපි දකින්න ඕනි ලෙඩක් හැදිච්ච හරියට ලෙඩෙක් වගේ කෙලෙස් තියෙන තාක්කල් පුජ්‍යලයන් නිරෝගී අය නෙවෙයි, ලෙඩ හැදිච්ච පිටසක් වගේ. අනිත් පැත්තෙන් මේ කෙලෙස් කියන්නේ ගන කරුවලක්, අන්ධකාරයක් වගේ. ඉතින් අපි දන්නවා මේ කරුවලක් කියන්නේ අන්ධකාරයක් කියන්නේ පුජ්‍යලයකට ලැබෙන විශාල ආක්‍රමණයක්, බලවේගයක්. යම් වෙලාවක අපි මේ ඇස් පෙවුනට කරුවලක් ඇති වුණොත් මොකද වෙන්නේ? අපේ මේ පෙනීම කියන එක නැති වෙලා යනවා. එතකොට එළිය තියෙනකන් අපිට පේනවා, එළිය නැතුනොත් පේන්නේ නැහැ. එතකොට අපි හැම වෙලේම සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි කිමු කරුවලක එළියේ ඉන්න කොටයි අපි ඒ තැන් දෙකෙන් එක විදිහට පුජ්‍යලයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දවල් කාර්යයේ දැක්කොත් එහෙම අපි අනිවාර්යෙන් මාව පේන්න ඕනේ කියලා අපි හිතනවා. හැබැයි රාත්‍රියේ දැක්කොත් එහෙම කරුවලේ අපි දැක්කේ නැහැ, කතා කරේ නැහැ, හිනා වුණේ නැහැ, මුකුත් නැහැ. එතකොට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මොකද අපි දන්නවා කරුවලේ මිනිසුන්ට පේන්නේ නැහැ. ආලෝකයේ පෙවුනට කරුවලේ පේන්නේ නැහැ. ඒ නිසා දිවාරය දෙකේ අපි පුජ්‍යලයන් එක විදිහටම ගන්නේ නැහැ. පේනවා කියන එක විදිහට බලන්නේ, රාත්‍රියට පේන්නේ නැහැ, දවල්ට පේනවා. ආන් ඒ වගේ තමයි හිතක් ගත්තත් හිතත් නිකන් දිවාරය වගේ තමයි. එක විදිහට නැහැ. පොඩි වෙලාවක් දවල් කාලේ තියෙනවා, වැඩිපුර තියෙන්නේ රාත්‍රි කාලේ. කරුවලේ තමයි තියෙන්නේ. ඉතින් කරුවලේ අර මේ එළියේ තියෙන වෙලාවේ වගේ අපිට බලාපොරොත්තු වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ හිත නිරන්තරයෙන්ම කෙලෙස් හටගන්න හැම මොහොතෙම කරුවලටපත් වෙනවා. ඒතර කරුවලටපත් වුණාට පස්සේ හිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය සම්පූර්ණම නැති වෙලා යනවා. හිතටත් පේනවා කියලා එකක් තියෙන, ඒ පෙනීම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඒ නිසානේ අපි මිනිස්සුන්ට සාමාන්‍ය කියන්නේ, ඇයි මේ මිනිස්සුන්ට පේන්නේ නැද්ද? නේද? අපි පේන්නේ නැද්ද කියලා නිතිය. දැන් ඒක අහන්නේ S2 ගහරාද? ඈ මේ මිනිසුන්ට අපි දකින්නේ නැද්ද? කියලා අපි හනෝ. දැන් ඒ ඇස් දෙක හරහා දේ කතා කරන්නේ නෑ, ඇස් දෙක කොහොමත් පේනවනේ. එහෙනම් හිතට පේන්නේ නැද්ද කියලා තමයි අහන්නේ. ඒක හැම නමුත් ඒකත් අහන්නේ අර මිනිස්සු හරහා තමයි අහන්නේ. නිකන් ඇස් දෙකට පේන්නේ නැද්ද කියලා වගේ තමයි අහන්නේ. නමුත් ඇත්තට මේ අහන්නේ හිතට පේන්නේ නැද්ද? ඇත්තටම හිතට පේන්නේ නැහැ. ඇයි? හිතට පේන්න විදියක් නැහැ. හිත කරවලට පත් වෙලා. දැන් ඇස් දෙකට පේන්නේ නැද්ද? අපි රාත්‍රී කාලේ ඇයි මාව දැක්කේ නැද්ද කියලා ඇහුවොත් ඉතින් කරවල නිසා පේනුනේ නැහැ. එතකොට මේ හිත නිතරම අර දිවාරය දෙකේ තමයි හැම වෙලේම එක විදිහේ නෑ. එක වෙලාවක ඔන්න පොඩි ආලෝකයක් තියෙන, එතකොට පොඩ්ඩක් පේනවා. ආයෙ කරුවලට පත්තුණු ගමන් කවුරුත්ම පේන්නේ නෑ. ළඟ ඉන්න කෙනෙක්වත් කවුරුත් පේන්නේ නෑ. උසස් පහත් වේදයක් ඕ ගුණවත් මෑනවත මොකක්වත් කිසිම විදිහකින්වත් පේන්නේ නෑ. කට්ට කරුවලේ හිටියා වගේ තමයි. එතකොට දැන් සාමාන්‍ය කරුවලේ දෙයක් අපි පුජ්‍යලෙක්වෙන් වුණොත් අපි ඒ පුජ්‍යලයට සමහව දෙනවා. හේතුව ඇයි? ඔව්, දැන් දෙයක් කැඩුනොත් අපි සාමාන්‍යයෙන් ඒක විවහාර කරන්නේ කොහොමද? කැඩුනා කියලාද කැඩුවා කියලාද? ඔව්, කරුවලේ දෙයක් වුණොත් නිතරම කැඩුනා කියලා ගන්න. ඒක කැඩුවේ දෙයක් හැටියට ගන්නෙ නෑ. දවල් වුණොත් ඒකයි. දවල් වුණොත් ඉතින් කොච්චර කිව්වත් නෑ නෑ ඔයා කැඩුවම තමයි, නැත්තම් ඔයාට පේන්නේ නැද්ද? තර්ක කර කර යනවා අපි කැඩුවේ බව ඔප්පු කරන්න. හැබැයි රාත්‍රිය කිව්වොත් එහෙම නේද? රාත්‍රිය කැඩුවත් මොකද වෙන්නේ? කැඩුණා කියලා ගන්න වෙනවා. මොකද එයා කියනවා මං දැක්කෙම නෑ. ඉතින් ඊට පස්සේ ඉතින් පිළිගන්න වෙනවනේ නේද? පිළිගන්න වෙනවා. එහෙනම් එයා ඉතින් කැඩුණාය කියලා. ඉතින් ඒ නිසා පුජ්‍යලයකින් අපි ඒ වගේ දෙයක් ඇහුවත් කියන්නේ ඇයි මගේ මේ දේවයා කැඩුවේ කිව්වොත් කියන්නේ මම කාමරේට යනකොට කට්ට කරුවලේ තිබුණේ. ඒ නිසා මගෙන් හැප්පුණ මොන හැප්පුණාද කියලා මං දැක්කෙත් නෑ. ඉතින් ඒ නිසානේ මගෙන් ඇති මේක කැඩුණා. කැඩුවා කියලා කියන්නේ නැහැ. ඒ වගේම දැන් පුජ්‍යලේකීකින් ඇහුවොත් එම් කවුරුරි අපිට උන් ලොකු නින්දාවක් කරනවා, අපහාසයක් කරනවා. ඉතින් යා නිමිච්ච වෙලාවක සාමාන්‍ය ස්වභාවයක ගිහිල්ලා අපි අහනවා ඇයි ඔයා ඉදාරි විදියට මට නරක විදියට කතා කරේ? එතකොට කොහොමද කියන්නේ? ඔව්, එතකොට කියන්නේ මට කේන්ති ගිහිල්ලා දැන් ඉදිරියට දානවා කරුවල. කරුවල ඉදිරියට දාලා තමයි කියන්නේ නේද? අරයා කියන්නේ එකපාරටම ගේ කරුවල තින්න වින්ද හැප්පෙනවා. යා මෙයත් කියන්නේ කොහොමද? නිකම්ම කියන්නේ කේන්ති ගිහිල්ලා මට එහෙම කියවුණා. කිව්වා කියලා කියන්න කැමති නැහැ. ඒක කියවිච්ච එකක්. ඒක අර ආක්‍රමණයක් නිති ආක්‍රමණයකින් වෙච්ච දෙයක් මිසක්ක පුජ්‍යලයා කරපු දෙයක් හැටියට කියන්න කැමති නැහැ. ඒක කේන්ති ගිහිල්ලා කියවුණා කියලා කියන්නේ දැන් කිව්වා කියන්නේ නැහැ. හැබැයි තවත් කේන්තියෙම හිටියොත් ඔව් කිව්වා තමයි මොකද කියලායි නේද? එතන අනේ කිව්වා තමයි කියලා. ඒ කරුවල ඉඳ තාමත් පේන්නේ නැහැ. එතකොට අර ආලෝකයට ආවට පස්සේ කලේ මොකද්ද කියලා තේරෙනවා. ඒ නිසා ඒක කරපු දෙයක් හැටියට බාර ගන්න ලෑස්ති නැහැ. ඒ නිසා යා නිතරම ඒකට බලාපොරොත්තු වෙන්නේ පුජ්‍යලයන්ගෙන් මොකද්ද? සමහව. ඉතින් සමහව බලාපොරොත්තු වෙන නමුත් අපි ඒකට දෙන්න ලෑස්ති නැහැ. අපි අරේම කිව්වත් අපි පෙනිපෙනී කරපු දෙයක් නිසා අපිට ලේසියෙන් සමහව දෙන්න හරි අමාරුයි. මාව දැකලා මටම කරපු එකක් කියලාමයි පේන්නේ. ඒ නිසා අපිට ඒකට සමහව දෙන්න හරි අමාරුයි. මොකද අපි පේන්නේ මේ හිතක් කියන්නේ මේ දිවාරය තත්ත්වෙටපත් වෙනවා කියලා හිතන්නේ. අපි හිතන්නේ හැමදාම හිත එක වගේ තියෙන්නේ. එහෙනම් හැමදාම දැක්ක දවසේ ඉඳලා මාව හැමදාම එක විදියටම පේරුණා කියලා තමයි අපි හිතන්නේ. දරුවෙක් ලැබුණා නම් ඒ දරුවා දැන තේරෙන කාලේ හැටියට අම්මා හැටියට හැම වෙලෙම පේනවා කියලා තමයි අපි හිතන්නේ. එයාට මේ දිවාරය නිසා එක වෙලාවට අම්මා පේන්න පුළුවන්, එක වෙලාවට අම්මා නොපෙරෙන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. තාත්තා අපි සහෝදර ඕන කෙනෙක් එහෙමයි. නමුත් මෛත්‍රී වගේ භාවනාවක් කරන කෙනෙක් දකිනවා මේ ලෝක සත්‍ය නිතරම මේ කරුවලට වැඩිපුර යන්නේ. ඒ කරුවලට යන නිසා මේ පුජ්‍යලයන්ට තවත් කෙනෙක් දැකීමේ හැකියාවක් නැහැ. එතන ඒ කරුවල නිසා තමයි දකින්නේ. නිසා ප්‍රශ්න වශයෙන් අහන්න දෙයක් නැහැ. ඇයිවා මාව දැක්කේ නැද්ද කියලා. ඒක ඒ නිසා අහන්න දෙයක් නැහැ. ඇත්තටම කරුවල නිසා පෙනුනේ නැහැ. ඒ නිසා දෙයක් කරා නම් ඒක තමන්ට කරපු දෙයක් නෙවෙයි. ඒක බාරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි මෛත්‍රී වෙන්න කෙනා පුජ්‍යලයන්ගේ දේවල් අල්ලගෙන ගැටි ගැටි ඉන්නේ නැහැ. එයාට ඉක්මනින්ම දෙන්න පුළුවන් මොකද්ද? සමහව දෙන්න පුළුවන්. දැන් අපි කැඩුනා කියපු දෙයට ගිහිලා නඩු දාන්නේ නැහනේ. ඒකට මොකද්ද කරන්නේ? ඒ පාඩුව, ඒ අලාභය කොහොම හරි විඳ දරාගෙන අපි ඉන්නවා. නමුත් නඩු දැම්මයි කියලා අපි දන්නවා අපිට ඒකට chance එකක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපිට හිතක්ව තින්න මේ මගේ මෙච්චර දෙයක් මෙයා මේ තරහට කැඩුවා, නැත්නම් නොසලකිල්ලෙන් කැඩු මං එයාගේ ගෙදරට ගිහිල්ලා කරලා දාන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඒකට අපි සමහව දෙන්න. ඒ වගේ තමයි පුජ්‍යලේ දෙයක් කරාට පස්සේ එයාට අය අපි රිද්දන්න හිතෙන්නේ නැහැ, එයාගෙන් පලිගන්න හිතෙන්නේ නැහැ. මොකද අපි දන්නවා රිද්දන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මොකද එයා දැන දැන මට කරපු දෙයක් නිසා අපිට දනුවන් දෙන්න ඕනි. ඒ නිසා තමයි අපි මේ ආවේගයේ කේන්ති කියන එක අපි පවත්වන්න යන්නේ. අපිට දනුවන් දෙන්න අවශ්‍යයි මොකද පෙනිලා මටම කරපු දෙයක් නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මොකද මේක මට කරපු දෙයක් එයා හිල. මොකද මම මෙච්චර මෙයාව විශ්වාස කරා, මෙයාට මෙච්චර දේවල් කරා, ඒ තියද්දි ඇයි මෙයා මට මේ දේ කරේ කියලා. ඉතින් මෛත්‍රී වර්ණ කෙනෙකුට එහෙම වෙන්නේ නැත්තේ එයා දන්නවා මේ පුජ්‍යල හිත කියන්නේ කෙලෙස් වලට ගියේ ගමම්ම කරුවලටපත් වෙනවා. ඒ කරුවලටපත් වුණාට පස්සේ එයාට කිසි දෙයක් පේන්නේ නැහැ. අපි තියා බුදු කෙනෙක්වත් පේන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ නමක්වත් පේන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේලාට පවා මිනිසුණු එක ආකාරයේ හිරියර බාධා චෝදනා අපහාස සියල්ලම කරන්නේ. අපිට වගේම උන්වහන්සේලාටත් ඒකයි සමාජයෙන් මේ දේවල් ලැබෙන්නේ. මොකද ඒ කරන පුජ්‍යලයාට මම මේ බුදු කෙනෙකුට දේවල් කරනවා, මේ නිකලෙස් කෙනෙකුට තමයි මේ චෝදනාව කරන්න කියලා දන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේට සමහර හාමුදුරුවෝ කියලා තුන භාග්‍යතුන් වහන්සේ ඇයි ඔච්චර ඉරිෂියා කරන්නේ කියලා. ඇයි අනිත් අය රහත් වෙනට ඉරිසියා කියලා අහනවා. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම ඉරිසියාවක් නැහැ. නමුත් එයාට බුදුරජාණන් වහන්සේ ඉරිසියාකාරයෙක් හැටියට පේනවා. ඉතින් එයාගේ කරුවල නිසා ඒ විදිහට පේනවා. ඒකයි. ඉතින් නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේට ඒක සංවේගයට කලකිරීමට මගේ ගෝලයාම මට මෙහෙම කිව්වේ කියලා එහෙම එකක් නැහැ. උන්වහන්සේ දන්නවා හිතක් කියන්නේ ඉතින් අර කෙලෙස ආපු ගමන් තනි කරන කරුවල. ඉතින් එයා ඒ කරුවලේ මොනවා අතපත ගාලා කියනවද කියලා දන්නේ අහු වෙන දෙයක් කියනවා මිසක් හරියට දැකලා දෙයක් කියනවා නෙවෙයි. බුදු කෙනෙකුගේ ස්වභාවයකයි ඒ අයට දකින්න හැකියාවක් ඒ වෙලාවට නැහැ. ඒකයි. නමුත් එයා ඊට ඉස්සෙල්ලා සාමාන්‍ය ආලෝකී ඉන්නකොට බුදු කෙනෙක් දැකලා උන්වහන්සේගේ ගුණ එහෙමත් කියපු අය තමයි. ඒකයි. නමුත් අර කෙලෙසේට ගියන් පස්සේ ඊට පස්සේ උන්වහන්සේලාගේ තියෙන අඩුපාඩුකම් කියන මිසක් හොඳ දෙයක් කතා කිරීමේ හැකියාවක් මේ වෙලාවට බුදු කෙනෙක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෛත්‍රී කරනකොට එක පැත්තෙන් දකින්න ඕනේ මේ ලෝකේ පුජ්‍යලයන් නිතරම මේ කෙලෙස් නැමැති අන්ධකාරයට පත් නේතර මේ අපි දන්න අන්ධකාරය කියන්නේ මහා විපතක් අනතුරක්. ඉතින් ඒ නිසා අපි නිතරම පුජ්‍යලයේ කරුවලේ ඉන්නවනම් බලන්න යා පුළුවන් තරම් ආලෝකයට දාන්න. ඒ වගේ දකින්නවා මේ කෙලෙස් කියන්නේ කට්ට කරුවලක්. ඒ නිසා මේ කෙලෙස් නැති කරලා ආලෝකයට මේ අය පත්ය. ඒ නිසා මේ අය මේ වැටලා ඉන්න මේ ආක්‍රමණය බලවේගය දුක මේකෙන් නැති වෙලා මේ අය සුවපත් අය බවට පත් වේවා. ඒක පැත්තකින් මිනිසයන් ගත්තාම බොහොම නොමේරු අය වගේ මේ හිත කියන්නේ කෙලස් තියෙන තාක්ක නොමේරු අය. දැන් අපි දන්න පොඩි ළමයි දෙයක් කරොත් අපි ඒ අයට සමහව දෙනවා. හේතුව ඇයි? එයාට අපි කියන්නේ තේරෙන්නේ නෑ කියලා. ඉතින් නොතේරෙන අයක දෙයක් කරොත් අපි එයාට සමාව දෙන්න පුළුවන්. ඒ ක්‍රියාවම තේරෙන කෙනෙක් කරොත් සමාව දෙන්න පුළුවන්කමක් නෑ. ඉතින් සාමාන්‍ය හිතක් ගත්තත් එක වෙලාවකට චූටි බබෙක් වගේ අනිත් වෙලාවට තමයි ලොකු අය හැටියට ඉන්නේ. අපිට හැබැයි හැමදාම පේන්නේ කවුරුද හැටියට? ඔව්, ලොකු අය හැටියට තමයි පේන්නේ. ඒ නිසා අපි හැම වෙලේම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඉතින් මෛත්‍රී වඩනකොට ඒකයි අම්මා කෙනෙක් වෙන්න කියලා කියන්නේ. අම්මා කෙනෙක් වෙලා මෛත්‍රී වඩන්න කියනවා. අම්මා වුණාම මොකද වෙන්නේ? ලෝකේ ඉන්නේ කවුද? දරුවෝ ටික. දරුවෝ ලෝකේ ඉන්නේ, අම්මා නම් දරුවෝනේ ඉන්නේ. ඒ නිසා මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරෝක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං කියලා. ඒක දරුවෙක්ින් අම්මා කෙනෙක්ගේ දරුවාට දක්වන ආකල්ප මුළු ලෝකයටම දක්වන්න කියන. ඒතර මෛත්‍රී වර්ණ කෙනා පෙන්න වෙනුයි අම්මා කෙනෙක් බවට ඉස්සල්ලාම පත් වෙන්න ඕනි. ඒතර මෛත්‍රී වඩන්න ඉස්සල්ලා මෛත්‍රී කරන කෙනා අම්මා. ඒතර අනිත් ලෝකේ යට ඉන්නේ කවුද ඔක්කොම? දරුවෝ. ඒ දරුවන්ට හැබැයි පොඩ්ඩක්වත් පේන අය එහෙම නෙවෙයි. ඒක පැත්තකින් කරුවලේ ඉන්න දරුවෝ ටිකක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් ළෙඩ දරුවෝ ටිකක්. අනිත් පැත්තෙන් නොමේරු දරුවෝ ටිකක්. ඉතින් ඒ නිසා අම්මට ඊට පස්සේ දෙන්න වෙන්නේ දිගතරාට මොකද්ද? සමාව තමයි නේද? දරුවෝ ටික හදා ගන්නකම් සමාව දෙන්න වෙනවා. ඒ නිසා ඒ ආකල්පයේ ඉඳගෙන අපි මෛත්‍රී වඩන්න ඕනේ. ඉතින් අම්මලා දරුවෝ හදනකොට පොඩි කාලේ නොයේ දේවල් සිද්ධ වෙනවා දරුවන්ගෙන්. හැබැයි හැම දෙයකටම දෙන්නේ මොකද්ද? සමාව දෙනවා. කරපු දේවල් හිතේ තියාගෙන හිටියොත් එම් පලිගන්න කාලය ඕ මදි වෙන ඒ තරන් විදවල තියනවා දුක් දීලා තියනවා වද දීලා තියනවා. නමුත් ඒ ඔක්කොම කරේ මොකක් නිසාද? දන්නේ නැති නිසා. චූටි කියලා අපි සමහව දුන්නා. නැත්තං අපිට මේ ලෝකේ සමානලාට එච්චර වද හිංසා දුන්නු අය සමහරට නැති වෙන්නත් පුළුවන් නේද? එච්චර වද දීලා නැහැ සාමාන්‍ය ලෝක මිනිස්සු. අපි ගත්තොත් එහෙම අපේ සාමාන්‍ය අය අපේ නිින්ද කරලා නැහැ. නමුත් දරුවෝ නිින්ද කරපු වාර අනන්තයි. කන්න ගත්ත බත් පිඟාන අත්හැරපු වාර අනන්තයි. පිටි මිනිස්සු එහෙම කරලා නෑ. නමුත් ඒ හැම දෙයක්ම කරේ ඒ දරුව එහෙම කරා තමයි. නමුත් ඒ කරේ අම්ම කන එක නතර කරන්නද? අම්මගේ රින්ද කඩන්නද? නෑ. තමන්ගේ දුකට කරපු දෙයක් මිසක්ක තවත් කෙනෙකුට අපහසුටපත් කරන්න නෙවෙයි. තමන් වැරළින්න පීඩනයෙන් අසහනෙන් දුකින් ගැලවෙන ක්‍රියාවක් මිසක්ක ඒක තවත් කෙනෙකුට කරපු දෙයක් නෙවෙයි. නමුත් අපි ඒක දන්න නිසා අපි ඒකට සමාව දුන්න. නමුත් ඒ වගේම තමයි මේ පුජ්‍යලයෝ දේවල් කරන්නේ පොඩි ළමයි වගේ නොතේරුම්කමට තමන්ගේ පිළිසන්න තමයි කරන්නේ. අඬනවා වගේ වැඩක් තමයි මේ කෙලෙස් ඇති වෙලා මිනිසයෝ කරන ක්‍රියාකාරකම්. නමුත් අඬනවා වගේම කිසිම තේරුමක් නැහැ. දැන් ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙලා නොයේ දේවල් කරනවා. ඉතින් ඇනීම හා සමානයිනේ. ඊර්ෂ්‍යාව කොච්චර කරත් මොකුත් ලැබෙනවද? ඒ වගේ පුජ්‍යලයේ දේවල් තමන්ගේ නොතේරුම්කමට කරන්නේ. ඒ නිසා අපි දකින්න ඕනේ මේ හිත් කියන්නේ හරිම ලපටි බලඳයි. ඒ වගේම අපි කියන මෙච්චර මිනිසු දුර්වලද? ඇයි මේ මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ කියලා අපි ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ඇත්තටම මිනිසුන්ගේ නොමේරුම්කමට දේවල් කරන්නේ. ඒ නිසා එක පැත්තකින් ගත්තොත් එimhe නොමේරු ස්වභාවයක් මේ ලෝක සත්‍යයක තියෙන එකයි. මේ අපි බාල කියලා කියන්නේ පොඩි ළමයිටත් බාල කියනවා. කෙලස් වැඩි වෙන පුජ්‍යලයන්ටත් බාල කියලා කියනවා. ඒක කෙලෙස් තියෙන තාක්කල් ලපටි මානසිකත්වයක් තියෙන්නේ. හරි හැටියට දෙයක් තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ මෛත්‍රී වඩනකොට ඒවා අපි ඔක්කොම දකින්නේ පුජ්‍යලයන්ට ලැබෙන යම් ආක්‍රමණයක් බලවේගයක්, පුජ්‍යලයා අහුවෙලා ඉන්න තැනක්, පුජ්‍යලයා යටවෙලා ඉන්න තැනක්. ඒ නිසා තමයි අපි ඒ වගේ ස්වභාවයන් දැක්කොත් ඒ අයට ඒ ස්වභාවයෙන් අත් මිදෙන්න අපි ආශිර්වාද කරනවා. ආන් ඒ වගේ මේ කෙලෙස් සිතක් ගත්තාම, කෙලෙස් ගත්තාම එක පැත්තකින් ලෙඩක් වගේ මහා පුදුම පීඩාවක් ඇති කළා, අනිත් පැත්තෙන් කරුවලක් වගේ, අනිත් පැත්තෙන් හරිම කෙලෙස් සිත කියන්නේ හරිම අඥානයි, මෝඩයි, දුර්වලයි. ඉතින් ඒ ස්වභාවය දැකලා තමයි අපි පුජ්‍යලයාගේ ස්වභාවය නැති වෙන්නේ. අපේ හිතින් අපි ආශිර්වාද කරනවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. ඒ වගේම කෙලින් මේ දුර්වලතාවයන් නැති වෙන්නත් අපි කරනවා නපරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤීත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. තව කෙනෙක් තව කෙනෙකුට අවමං කරන්න එපා. තව කෙනෙක් තව කෙනෙක් ඉක්මවා යන්න හදන්න එපා. තව කෙනෙක් තව කෙනෙකුට නපුරු වචන කතා කරන්න එපා. තව කෙනෙක් තව කෙනෙක් කෙරෙහි ගැටුමක් ඇති කරගන්න එපා. තව කෙනෙක් තව කෙනෙකුට දුකක් කැමති වෙන්න එපා. එතන මේ ලෝකයා මේ දේවල් පාවිච්චි කරනවා. එතන මේ ලෝකයේ මේ ඔක්කොම ගත්තොත් කෙලෙස් ක්‍රියාකාරකම්. ඒවා ලෝකයා පාවිච්චි කරන්නේ මොකටද? තමන්ගේ සහනයට, සැනසෙල්ලට. මේ පුජ්‍යලයන් නිරතරම අපේ තිනවා. අපි නිතරම තව කෙනෙක් ඉක්මවා යන්න හදනවා. මොකටද? ඔව්, ජය ගන්න තමයි අපි හිතන්නේ. ඉක්මවා ගිහිල්ලා අපිට යම් ජයක් ගන්න පුළුවන්. ඉතින් ඒවා අපේ හිතේ තියෙන කෙලෙස් ගති. ඒතර ඒ ස්වභාවය මොකද වෙන්නේ? තමන්ටත් ලෝකෙටත් මහා විපතක්, අනර්ථයක් තමයි වෙන්නේ. ඊළඟට අපි නිතරම අන් අයට නිතරම නින්දා කරනවා, අපහාස කරනවා. ඒතර මොකද වෙන්නේ? අන් අය නිතරම ගැටෙනවා, කුපිත වෙනවා. දැන් අපි මේ දේවල් කරන් අපේ සහනයට සැනසෙල්ල. ඒ වගේ අපි නපුරු වචන කතා කරනවා, නිතරම අපි ගැටෙන ස්වභාවය ඇති කර ගන්නවා. ඒ වගේම අපි නිතරම අන් අයට දුක් උපද්දවනවා. මේ අනුන් අයට අපි දුක් දෙන්නේ අපේ සහනයක්, සැනසෙල්ලක් ලබා ගන්න. ඒතර මේ විදිහට මේ කෙලෙස් ගති ලෝකයා පාවිච්චි කරන්නේ ඒකේ ස්වභාවය හරියට දන්නේ. ඒ කෙලෙස් වලට අවතීර්ණ වුණාම පුජ්‍යලයා ස්වභාවය දකින්නේ නිසා තමයි අපි ලෝකයේ අර සිත් කරනවා මෙන්න මේවා දුක් උපදොල දෙන, කවදාකවත් කාටවත් සැනසෙල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසානේ තව කෙනෙකුට මේ වගේ වෙන්න එපා. ඒක එන්න පරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්තක්ෂිනං කංචේ ව්‍යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. ඉතින් මේ විදිහට අපි මෛත්‍රී දියුණු කරනවා නම් අනර ගැටුම, තරහව කියන එක අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කාලයක් මෛත්‍රී කරනකොට එතකොට මේ කෙලෙස්වල ස්වභාවේ මිස්මතු කරගෙන මේ කෙලෙසුන්ගෙන් පුජ්‍යලයාව අත්මුදවන් අපි කරනකොට අපිට මේ කෙලෙස් කියන්නේ පුජ්‍යලයා සතු දෙයක් හැටියට දකින්නේ නෑ. ඒක තනිකරම පුජ්‍යලයාගේ ආක්‍රමණයක් බලවේගයක්. එතකොට අපි පුජ්‍යලයා වෙන් වශයෙන් දකිනවා, කෙලෙස් වෙන් වශයෙන් දකින එක මොකක් වගේද? ලෙඩයි ලෙඩේ වගේ. ලෙඩා ලෙඩේ දෙක වෙන් කරගත්තාම අපි ලෙඩාට කොයි මොහොතකවත් පනිස්මන් දෙන්න වද දෙන්න හිංසා කරන්න යන්නේ නෑ. ලෙඩා කරේ ගොඩා සානුකම්පිත වෙනවා, අනුකම්පා සාගත වෙනවා. ලෙඩාගේ දුර්වලතාවල් සියල්ල විඳ දරා ගන්නවා. හැම මොහොතෙම හැම වෙලේම අපේක්ෂා කරන්නේ මොකක් නැති කරන්නද? ලෙඩේ නැති කරන්න. ආන්නේ වගේ තමයි පුජ්‍යලයාගේ දුර්වලතා බොහොමයක් තියෙනවා. ඒවා කොහොම හරි විඳ දරාගෙන අපි දකිනවා මේ දුර්වලතාවයන් සියල්ලම තියෙන්නේ මෙයාගේ කෙලෙස් තියෙන තාක්කල්. එනිසා අපි හැම වෙලෙම බලනවා, අපි ආශිර්වාද කරනවා, අනේ මෙයාගේ හිත්වල තියෙන මේ කෙලෙස් නැති වෙලා මෙයා සුවපත් පුජ්ජලේ බවට පත් වෙන්න කියලා. ඇත්තටම අපේ අපි ඒ කරන විදියට ආශිර්වාද කරන විදියටම අපේ අපි කියනවා, අපිට වද දුන්නු, හිංසා දුන්නු, පීඩා කරපු කෙනෙක් හෙට රහත් වෙනවා. එතකොට එයා සුවපත්ින්ද? ඊට පස්සේ අපිට එයාගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෙඩේ සමීපුණාම අර ලෙඩාගෙන් කිසිම කරදරයක් නැහැ වගේ තමයි පුජ්‍යලෙකුගේ හිතේ කෙලෙස් නැතුණු ගමන් අපිට ඊට පස්සේ එයාගෙන් කිසිම කරදරයක් නැහැ. ඊට පස්සේ අපිට එයාට පිළිකුල් කරන, අප්‍රිය කරන දේකුත් නැහැ. ඒකයි. ඒතර අපි ඇත්තටම පුජ්‍යලයට අප්‍රිය කළම නෙවෙයි, කෙලෙස් වල තමයි අප්‍රිය කරලා තියෙන්නේ. නමුත් වැරදි විදිහට තමයි ඒක දැක්ක නිසා තමයි අපි පුජ්‍යලයාගේ දෝෂයක් හැටියට දැකලා පුජ්‍යලයට අප්‍රිය කරලා රහත් වෙනොත් එමු. අපිට මූණ බලන්න බැරි ප්‍රශ්නයක් තියෙනවද? මූණේ මූසලකමක් තියෙනවද? චික්කේ කියද? ඊට පස්සේ එහෙම මොකුත් නැහැ. ඒතර රහත් වුණාමත් තියෙන්නේ අර පරණ බොඩි එකම තමයි නේද? ඒකත් ඇස්ලොම් නියදත් වලින් තමයි හැදලා තියෙන්නේ. ඒතර අපි රහත් වුණා මේකයි පුජ්‍යලයට කිසිම පිළිකුලක් අප්‍රියාවක් මානසික මට්ටම ඇති කරගෙන ඇති කරගන්නේ නැහැ. ඒතර රහත් වුණාට පස්සේ පුජ්‍යලයාගේ දෝෂයක් නැහැ. නමුත් අපිට දැන් පුජ්‍යල දෝෂයක් කියලා තියෙන අපි මේක පුජ්‍යලයාගේ දෝෂයක් හැටියට දැක්කින්ද මේ කෙලෙසුයි පුජ්‍යලයා වෙන් කරගන්න හැකියාවක් නැහැ. මෛත්‍රී හිත අපි වඩනකොට අපි එහෙම වෙන් කරලා තමයි මේ මනසේ තියෙන මේ කෙලෙස් නැතිවලා ලෝකයාව සුවපත් වෙන්න අපි මේ සිත වඩන්න. උත්ින් කාලයක් යනකොට අපිට ඒතර පුජ්‍යලොත් එක නොගැටෙන தත්ත්වයට හිත හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හැම දිනාටම මේ මෛත්‍රී සිත දිනු කරලා තමන්ගේ හිතේ ගැටුම නැති කරගන්න හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.